ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනකටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගී වන නම කියන අවසරයි පූජනීය අක්මීමන ධම්මගුප්ත ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට දුරස්ථව සම්බන්ධ වන ඔබ සියලු දෙනාවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඊන අනතුරුව අපට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටත් කාල වේලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීමටත් අප බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් පසු අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
එහෙනම් අපි සියලු දෙනාම අද දවසේ ධර්ම දේශනාව සඳහා ලෑස්තිවෙමු.
සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒතේ අස්සජි සමන බ්‍රාහ්මණා සමාධි සාරකා සමාධි සාමඤ්ඤා තේසං තං සමාධින් අප්පටි ලබතං ඒවං හෝති නොචස්සු මයම් පරිහායාමාති. දෛගෞරණ්‍ය සංග්‍රහණ අවසරයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි අද දවසේ ධර්ම දේශනාවට මාතෘකා විදියට තෝරගන්න යෙදුනේ මේ අස්සජි ස්වාමීන් වහන්සේගේ කතාවස්තුවක්. මේ කතාවස්සුව අස්සජි ස්වාමීන් වහන්සේ ගැන මෙහෙම මේ වගේ දේශනයක් හොඳයි කියලා තේරුනේ, මේ සූත්‍රයත් ගොඩාක් වෙලාවට මේ භාවනා කරන එහෙම නැත්නම් මේ වගේ ප්‍රතිපදාවක් පුරන අයගේ අතරේ තියෙන යම්කිසි වැරදි පාරකට යන්න තියෙන අවස්ථාවක් පෙන්නලා දෙන සූත්‍රයක්. මේ බුදු කෙනෙක් පහළ වෙන්න ඉස්සෙල්ලා කාලවල වුණත්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ වුණත් සමහර අය මෙහෙම මාර්ගයක් හොයාගෙන යනවා. මේ ලෝකේ මේවක් කොයි වගේ තැනක්ද, මේකෙන් ඈතර වීමක් තියෙනවාද, එහෙම නැත්නම් ලෝකේ ඉඳලම මේකේ තියෙන දුකක් කරදරයක් තියෙනක මගහරවා ගන්න කොහොමද කියලා තමන් ගැනව එහෙම නැත්නම් ලෝකය ගැනව පරිශන කරන පිරිසක් ඉන්නවා. ඒක බුදු කෙනෙක් පහළ වුණත් නැතත් මේ වගේ පිරිස් ඉන්නවා හැම කාලෙදිම වගේ. මේ බුදු කෙනෙක් පහළ වුණා මේකට නිවැරදිම මාර්ගය මෙන්න මේකයි නිවැරදිම දේ කියලා බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා දේශනා කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ වුණත් කාලයක් තිස්සේ මේ පරිශ්‍රණය කළා කළා මෙන්න මේක තමයි නිවැරදිම මාර්ගය කියලා තමන් වහන්සේ විසින්ම හොයාගත්තු කෙනෙක්. ඒ වගේම තව ඕනතරම් පිරිස් ඉන්නෝ මේ මොකද්ද මේ වෙන්නේ කියලා, මගේ මම කියන්නේ කවුද, මේ ලෝකය කියන්නේ මොකක්ද කියලා හොයාගන්න උත්සාහ කරන අය. ඒගොල්ලේ කරන ප්‍රයත්නයට අනුව, ප්‍රයත්නය සඳහා යෙදෙන වෑයම අනුව, ඒකට අනුව එක එක්කෙනා එක එක අතරමඟදිත් එක එක තීරණ ගන්නවා. ඉතින් අවසාන තීරණයට එන්නේ ඉස්සෙල්ලා අතරමඟදි මෙන්න මෙහෙම තීරණ ගන්නවා. ඉතින් අපේ ජීවිතවලත් මේ වගේ දේවල් තියෙනවනේ. අපි මොකක් හරි ඉලක්කයට යනකොට අවසාන ඉලක්කය එකක් වෙන්න පුළුවන්. හැබැයි අතරමඟට එනකොට මෙන්න මේ පාර ගියා නම් මේක හරියන්න පුළුවන්, ඒක වෙනස් වෙන්න පුළුවන් කියලා ඔන්න අතන මග දෙනකොට පොඩි පොඩි ඉලක්කත් එක්ක පොඩි පොඩි තීරණ ගන්නවා. අනේ වගේම පිරිසක් ඉන්නෝ හැමදාම මේ ලෝකෙත් ඉන්නෝ මේ දේ හොයාගෙන යද්දි. දැන් එහෙම කරද්දී සමහර අය තියෙනවා අයත් හොයාගන්න බැරි තැනකට මම්මුලා වෙන තත්ත්වයට පත් වෙලා මේ ගමන අවසානයක් දකින්න වෙනකොට අනිත් පැත්තටම යන යෑමක් තියෙනවා. අපි උදාහරණයක් විදියට ගත්තොත් කැලේක කොහේ හරි අපි කැලයක් හරහා කොහේ හරි අනිත් පැත්තට යනවා කියමු. දැන් සිංහරාජයා හරස් ක්‍රොස් කරලා අනිත් පැත්තට යනවා කියමු. ඉනිදුම නෙළුව පැත්තේ ඉඳලා රත්නපුරේ පැත්තට යන්න පුළුවන් සිංහරාජ ක්‍රොස් කරලා. ඔන්නේම අපි යන්න කියලා අපි හිතුවා කියමු. දැන් මේ කාලේ වගේ මොකක් හරි GPS හරි මාලිමාවක් හරි එහෙම මොකක්වත්ම නැහැ. ඉතින් ඒ වගේ වෙලාවක ඔන්න අඩිපාරවල් හොයාගෙන ඔන්න ඒ කාලේ මිනිස්සු ගියපුවයි මොනවාද කිතුල් මදින් එහෙම ගියපු පාරවල් තියෙනවා, වෙන වෙන දේවල්ට මිනිස්සු ගියපු අඩිපාරවල් එහෙම තියෙනවා. ඔන්න ඕව හොයාගෙන ගමනක් යනවා කියම අනිත් පැත්තට යන්න අපේ ටාගට් එක තියෙන්නේ. හැබැයි මොකද මගදී මෙහෙම යද්දී ඔය අඩිපාරවල් වල කිසිම ඊළා මේ පාරවල් ගහලා ඊතල ගහලා මොකක්වත් නැහැනේ. අපි හිතන මෙහෙ පාරේ ගියොත් මේක හරි කියලා. ඒ යද්දි සමහර වෙලාවට ආයෙත් කරකිලා කරකිලා ආයෙත් දාන්නෙම නැතු මේ හිටපු තැන කිට්ටුවටම ඇවිල්ලා. ඒ කියන්නේ රත්නපුරේ පැත්තට නෙවෙයි ආයෙත් හින්දුම නෙළුව පැත්තටම ඇවිල්ලා තියෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථාවල ඕන තරම් තියෙනවා. දැන් ඒ වගේ තමයි මෙන්න මේ ගමනත් මේ මම කවුද කියලා තේරුම් අරගෙන මේක මොකක් හරි නරකක් තියෙනවා නම් ඇත්තටම නරකක් තියෙන්නේ කොතනද? එහෙම නැත්නම් මේ නරක තියෙන තැනට නරකක් තියෙනවා නම් ඒකට විසඳුමක් තියෙනවා නිශ්චිත විසඳුමක් තියෙනවා නම් කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න යනකොට ඒකෙන්ම අනිත් පැත්තට එන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. අවස්ථාවල් කියන්නේ ඕන තරම් තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මජාල සූත්‍රයේදීත් පෙන්නලා දෙන්නේ මෙහෙම මේ වගේ ප්‍රතිපදාවක් පුරණ කෙනෙකුට හම්බ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතරමඟදී වරදින්න පුළුවන් අවස්ථාවල් 62ක් තියෙනවා. මත 62ක් තියෙනවා. තොන් ඒ වගේ අවස්ථාවක් තමයි අපි මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට මතු කළ දෙන්න උවමනාව තියෙන්නේ. ඉතින් මේ වගේ දෙයක් සිද්ධ වෙන්න හේතුපාදක උනේ මොන වගේ කාරණයක්ද කියලා අපි නිකන් කෙටියෙන් සලකලා බැලුවොත් අපිට මේ වටපිටාව විස්තරය අනුවත් මේ දේ යම් කිසි මට්ටමකට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ දේ සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාපේ නැත්නම් වේළුවනාරාමේ වැඩවසන කාලේ. එහෙම වාසය කරනකොට මේ රජගහනුවර සමීපයේදී ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලා අසනීප වෙච්ච අවස්ථාවල් ගොඩාක් සූත්‍රවල සඳහන් වෙලා තියෙනවා. මේකත් මේ රජගහනුවර ඉන්න වෙලාවක තමයි සිද්ධ වුනේ. බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමේ වැඩ ඉන්නකොට ඒ අවට වෙන ආරණ්‍යයක හරි වෙන කොහේ හරි ස්ථානයක අස්සජි කියලා සාමින්වහන්සේ කෙනෙක් හිටියා. දැන් මේ අස්සජි සාමින්වහන්සේ කියන්නේ අපි දන්න මේ පස්වග මහණුන් වහන්සේලා අතර ඉන්න අස්සජි සාමින්වහන්සේ නෙවෙයි වෙන්න ඕන. මේ සාමින්වහන්සේ මේ වේළුවනාරාමය පූජ කරන කාලේ වෙනකොටත් මේ වගේ අවස්ථාවක හිටියයි කියලා කියන්නේ බෑනේ ඒ අස්සජි සාමින්වහන්සේ. මුලින්ම පස්වග මහණුන් අතරේ පළවෙනි 69 පත් වෙනකොට මේ සාමින්වහන්සේලා රහතන් වහන්සේලා බවට පත් වෙලා තියෙනෝනේ. වේළුවනාරාමයේ පූජ කරනවා කියන්නේ ඊට වඩා ගොඩාක් කාලයකට පස්සේ. ඔන්න ඒ කාලයේදීත් ඉඳලා තියෙන මේ අස්සජි කියලා සාමින්වහන්සේ නමක්. ඒ සාමින්වහන්සේ කාලයක් තිස්සේ හොඳට සමාධිය පුරුදු කරපු කෙනෙක්. හොඳට සමාධිය පුරුදු කළා, ධ්‍යාන වඩලා, ධ්‍යාන වලට යන්න පුළුවන්කම තියලා, මේ ධ්‍යාන වල පැය ගණන් ඉන්න පුළුවන්කම තියලා, ඒ වගේම මෙහෙම ධ්‍යාන වශී කළා, අපිට ඕන ඕන විදිහට මේ ධ්‍යානෙ ඉඳලා ඊළඟ ධ්‍යානෙට මාරු වෙන්න හැමෙම හොඳට මේ ධ්‍යාන ක්‍රීඩා කරන්න ධ්‍යාන වශී කරගෙන මේ ධ්‍යාන සුවයෙන් හොඳට පහසුවෙන් වැඩ හිටපු සාමින්වහන්සේ කෙනෙක්. ඉතින් මේ සාමින්වහන්සේ මේ සමාධියක් වඩාගෙන ඒ සමාධිය වඩපු සමාධියෙන් හොඳට සුවයෙන් පහසුවෙන් ජීවිතය ගත කරලා තියෙනවා. ඉතින් මේ සාමින්වහන්සේ බලන්න දැන් බුදුරජාණන් වහන්සේත් මේ රජගහනුවර ඉන්න අවට ඉන්නවා. වෙ මේ සාමින්වහන්සේ රජගහනුවරම ඉඳගෙන වඩලා තියෙන සමාධිය. සමාධිය වඩලා ඒක සමාධි සුවය විඳගෙන ඉඳලා තියෙනවා. ඉතින් මෙහෙම මේ සාමිනහස මෙහෙම කාලයක් තිස්සේ සමාධි සුවය විඳගෙන හොඳට පහසුවෙන් ජයට ජීවත් වෙලා තිනවා. ඉතින් එහෙම ඉන්න අතරේ මේ සාමිනහස ටිකක් වයසට යද්දි මේ සාමිනහසට ගිලන් වෙලා ආබාධයක් ඇති වෙලා නැත්නම් රෝගී තත්ත්වයක් ඇති වෙලා. ඉතින් මේ රෝගී ලෙඩක් වුණාට පස්සේ මෙහෙම ගිලන් වුණාට පස්සෙත් මේ සාමිනහස දැන් පහසුවෙන් අදාගත්තු ස්ථානයක් තියෙනවනේ, කූඩුවක් තියෙනවනේ සමාධිය කියලා. මෙන්න මේ කූඩුවට යන්න උත්සාහ කරන ලෙඩ වුණාට පස්සේ අපි ආරක්ෂිත ස්ථාන බංකරයක් හදාගෙන තියෙන සමාධියක් කියලා. හැබැයි මෙයා ලෙඩ වුණාට පස්සේ මේ බංකරයට යන විදියකුත් හොය හොය තමයි ඉන්නේ. මෙන්න මේකේ තියෙන අමාරු වැඩේ තමයි මෙහෙම ලෙඩක් අසනීපයක් කරදරයක් කමලියක් වෙච්ච වෙලාවේදී මෙයාට මේ හදාගත්තු බංකරය ඇතුළට යාගන්න විදියක් නැහැ. ඒ බංකරය ඇතුළට යන්න නම් එයාට මොකක් හරි ප්‍රතිපදාවක් සමාධියක් ඇති කරගන්න නම් මොකක් හරි යම් කිසි දෙයක් කරන්න ඕනනේ. එතන මෙයා මේ සමාධිය පුරුදු කළා කාලයක් තිස්සේ මේකත් එක්ක හොඳටම ඉඳලා මේක තමයි හොඳම වැඩේ කියලා එයාගේ හිතේ මේකම ධාරණය කරගෙන මේකම ලොකුවට අල්ලගෙන මේක උපාදාන කරගෙන හිටියේ. හැබැයි මේක හොඳයි කියලා අල්ලගත්තු දෙයට අර වගේ කරදරයක් වෙච්ච වෙලාවේදී ලෙඩක් වෙච්ච වෙලාවේදී මේ හොඳයි කියන තැනට යාගන්න බැරි වුණා. එතකොට මෙයාගේ හිතේ ලොකු ඊටත් වඩා ලොකු කරදරයක්, ලොකු පසුතැවීමක් ඇති වෙන්න ගත්තා. දැන් කවුරු හරි කෙනෙක් කියමු මොකක් හරි දෙයක් මැණික් ගලක් කියලා කියමු. හොඳ වටින මැණික් ගලක් හම්බුණොත් ඒ මැණික් ගල ආරක්ෂා කරලා තියාගන්න ඕනේ. මොකක් හරි විදියකින් හම්බුනම පස්සේ කාලෙකදී මේක විකුණලා අපිට හොඳට ජීවත් වෙන්න පුළුවන් කියලා. නැත්නම් මෙන්න මේ ස්වාමීන් වහන්සේටත් හොඳ මැණික් ගලක් හම්බෙලා තියෙන මේ සමාධිය කියලා හොඳ මැණික් ගලක් හම්බෙලා තියෙනවා. මේ හම්බ වෙච්ච මැණික් ගල වන්න උදේට හවසට බල බල මේක සුද්ධ කළා මේ කොහේ හරි ලස්සන අමාරුවෙන් හංගලා තියාගන්නවා. මේ කවුරු හරි ගත්තොත් කරදරයක්, මේක නැති වෙනවනේ, මේක මගේ කළා, ඔන්න මැණික් ගල තමන්ගේ කියලා. මෙයා මේක මැණික් ගල වටිනාකමක් තියෙනවා, මට මේක මැණික දැක්කත් වටිනවා. දැන් සමහරු කියනවනේ මැණික් ගලක් තියෙනවා නම් ඒකේ මොකද්ද ආකර්ෂණයක් එනවා කියලා නේද? හොඳ කිරණ එනවා, හැම විස්තරයක් තියෙනවා. ඉතින් මෙන්න මේ මේ කෙනත් මොකද්ද මේ මැණික් ගල හම්බ වෙච්ච කෙනා වගේ මැණික ආරක්ෂා කරගෙන මේක හොරෙක් ගනීද කියලා හොඳට පහසුවෙන් මේක තියාගෙන ඉන්නවා. ඉතින් මේක තමයි මට මොකක් හරි කරදරයක් වෙච්ච වෙලාවකදී වයසට ගියාට පස්සේ හම්බ කරගන්න බැරි වෙච්ච වෙලාවේ මෙන්න මේ මැණික් ගල විකුණලා මං හොඳින් ජීවත් වෙනවා කියලා ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි මැණික ආරක්ෂා කරන්නේ. ඉතින් පුළුවන් නේ මේකත් කරන්න නේද? මැණික් ගලක් තියෙනවා කියන්නේ කෝටි ගානකට විකුණන්න පුළුවන් නම් ඒක තියාගෙන අපිට වයසට යනකොට ලෙඩක් කරදරයක් වුණාම ඒක ප්‍රයෝජනෙට ගන්න එක හොඳයිනේ. ඒ වගේ මේක අසාධාරණ දෙයක්වත් නෙවෙයිනේ. අන්න ඒක තමයි ඊළඟ දේ තියෙන්නේ. දැන් අපි අසාධාරණ විදියට හම්බ කරනවා නම් ඔන්න ලෝකයේ මිනිස්සුන්ගෙන අපිට බැනුම් අහන්න, නීතියෙන් ප්‍රශ්න වෙන්න පුළුවන්. හැබැයි අපිට හම්බ වෙච්ච පොළොවෙන් හම්බ වෙච්ච මැණික් ගලක් මගේ ළඟ තියාගන්නවා. හරිම සාධාරණයි, හරිම හොඳ වැඩක්නේ. කාටවත් මේ අසාධාරණයක් නරක වැඩක් කියලා කියන්නත් බෑ. ඉතින් මෙන්න මේක මෙහෙම ලැබිච්ච දේ මං පොළව හරලා මං උපයාගත්තු දේ මං ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්නවා. මේක කිසිම වරද්දක් කාටවත් හොයාගන්න බෑ. ඉතින් මෙන්න මෙහෙම හොයාගෙන මෙහෙම මැණික් ගල හොඳට ආරක්ෂා කරගෙන මේකෙන් අපිට මට වයසට ගියාම කරදරයක් වෙච්ච වෙලාවකදී ලෙඩක් වෙච්ච වෙලාවකදී මේකෙන් ප්‍රයෝජන අරගෙන ඉන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තු කන්දකුත් තියාගෙන තමයි මේකේ නා ඉන්නේ. එතකොට ඉන්නකොට ඇත්තටම මොකක් හරි ආබාධයක් කරදරයක් ආවා කියන දැනට අතේ තියෙන සල්ලි ටික වීදම් කළා. වීදම් වුණාට පස්සේ ඔන්න මේකේ නා උත්සාහ කරනවා, දැන් මේ මැණික් ගල මට මේ වෙලාවේදී ප්‍රයෝජනට ගත්තොත් හොඳයි නේද කියලා. මෙච්චර කාලයක් මේ ආරක්ෂා කරගෙන හිටපු මැණික් ගල මේ වෙලාවේදී ප්‍රයෝජනයට ගත්තොත් හොඳයි කියලා ඔන්න මේකේ නා මැණික් ගලත් අරගෙන ඔන්න විකුණන්න යනවා. මේ ආරක්ෂා කරගෙන හිටපු හොඳ මැණික් ගල තමන්ගේ කියලා හොඳට මේ ජීවිත පරදුවට තියලා ආරක්ෂා කරපු එක. ඉතින් මේ අවශ්‍යතාව වෙලාවේදී මේක වැඩකුත් ගන්න එපා. මේක නිකම්ම තියලා මැරිලා ගියත් වැඩක් නැහැ. ඉතින් ඔහොම ගිහිල්ලා මැණික් ගන්න හොඳම ප්‍රසිද්ධ මැණික් ගන්න තැනකට ගියාට පස්සේ ඒ මැණික් මුදලාලි බලලා කියන මේක මැණික් ගලක් නෙවෙයි මේක වීදුරු කෑල්ලක් කියලා. එහෙම කියවුවාම මෙයාගේ හිතේ තියෙන බලාපොරොත්තු වලට මොකක්ද වෙන්නේ කියලා බලන්න. මෙහෙම කියපු ගමන් මේ කෙනා පිළිගන්න කැමති නෑ මේ මුදලාලි මේ හොරෙක් මගේ මැණික වංචා කරන්න හදනවා කියලා. මොකද්ද කරන්නේ? තවත් මුදලාලි කෙනෙක් ළඟට යනවා. ඒ කෙනත් මේක හොඳට බලලා කියන මේක මැණික් ගලක් නෙවෙයි මේක වීදුරු කෑල්ලක් කියලා. නිකම්ම පළිඟු කෑල්ලක් කියලා. තෝම ආයතරයක් තවත් මේ දැන් මේ කෙනා පිළිගන්න කැමති නැහැ. පළවෙනි කෙනාට වඩා දෙවෙනි මුදලාලි ළඟට ගියාම ටිකක් විතර මේ ගැන පිළිගන්න යම් කිසි උනන්දුවක් තියෙන්න පුළුවන්. ඔහොම කීප තැනකට යන්න යන්න මොකද්ද මෙයාට වෙන්නේ? මෙයාගේ තිබුණ බලාපොරොත්තු ටික ඔක්කොම බිඳිලා විනාශ වෙලා යනවා. ඒතර දැන් මේ කෙනාට බලන්න දැන් මැණික් ගලක් නොතිබුණ මෙහෙම බලාපොරොත්තුවක් නොතිබුණ කෙනෙකුට කරදරයක් වුණා වෙලාවට වඩා මෙහෙම මේ මැණික් ගලක් ආරක්ෂා කරගෙන ඒක මේක හොඳයි මේක මට ඕන වෙලාවට පාවිච්චි කරන්න පුළුවන් කියලා එහෙම හිතාගෙන ඉඳපු කෙනෙකුට ඒක බොරුවක් කියලා තේරිච්ච වෙලාවක කොච්චර කරදරයක එනවා වැටෙනවාද කියලා. අපිට බලාපොරොත්තුවක් නැති වෙලාවක එහෙම කිසිම මෙහෙම දෙයක් මගේ ළඟ නැහැ කියලා හිතන් ඉන්න කෙනෙකුට කරදරයක් වුණාට එච්චරම ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් මං ආරක්ෂා කරගෙන තියාගෙන ඉන්න මෙහෙම මැණික් ගලක් හරි මොකක් හරි ස්ථිර තැන්පතුවක් හරි මොකක් හරි දෙයක් මං තියාගෙන ඉන්නවා මේක මට කරදරයක් වෙච්ච වෙලාවකදී මොකක් හරි ලෙඩක් වෙච්ච වෙලාවකදී මට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා හොඳ ලොකු බලාපොරොත්තු තියාගෙන ඒක ආරක්ෂා කරගෙන හිටපු කෙනෙකුට ඒ වුවමනා වෙලාවේදී ඒක බොරුවක් මේක වංචාවක් මේක මං ආරක්ෂා කරගෙන හිටියේ වටිනාකමක් නැති දෙයක් කියලා තේරුණාම මොකද වෙන්නේ? අර මුකුත්ම නැති කෙනාටත් වඩා ලොකු පහළට කඩා වැටීමක් සිද්ධ වෙනවා. මොකද මෙයා තිබුණ බලාපොරොත්තුත් ඇටීමක් නේ. දැන් ආබාධයකුත් තියෙනවා. ආබාධෙන් කරදරයකුත් තියෙනවා. ඊටත් වඩා 10,000 ගුණයක මානසික වැටීමකුත් තියෙන මේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැතිලා. අන්න ඒ වගේම අවස්ථාවකට තමයි මේ අස්සජි සාමීන් වහන්සේත් පත් උනේ. ද වෙනදනම් හොඳට සමාධියක් වඩාගෙන සමාධිය සුවයෙන් වැඩ වාසය කරා. ඉතින් දැන් මෙහෙම ලෙඩක් වුණාට පස්සේ මේ සාමීන් වහන්සේත් හිතාගෙන ඉන්නේ මට හැමදාම මෙහෙම වයසට ගියත් සමාධි සුවයෙන් හොඳට ඉන්න පුළුවන්නේ. ලෙඩක් වුණත් මේක ලෙඩේ මඩ පාත්ත ගන්න පුළුවන් සමාධියෙන්. වයසට ගිහිල්ලා කරදර එනකොටත් ඔන්න සමාධි සුවයෙන් මේක මඩ පාත්ත ගන්න පුළුවන් කියලා ලොකු බලාපොරොත්තු ගොඩක් එක තමයි මේ සාමීන් වහන්සේ හිටියේ. එහෙම ඉඳල ඉඳලා වයසට ගියල්ලා ලෙඩක් වුණාට පස්සේ සමාධියට යන්න කියලා උත්සාහ කරනකොට ඒක කරගන්න බෑ. ඒතර මෙන්න මේ ස්වාමීන් වහන්සේට අර මොකද්දර මණික්ගල වටිනවා කියලා මණික් ගලක් තියාගෙන ඉඳලා ආරක්ෂා කරගෙන ඉඳලා අන්තිමට මේක වීදුරු බෝලයක් කියලා තේරුම් ගත්තට පස්සේ ඒක වටිනාකමක් නැති දෙයක් කියලා දැනගත්තට පස්සේ වෙන කරදරයට මේ ස්වාමීන් වහන්සේත් පත් වුණා. පත්තලා ඉතින් මේක කරන්න දෙයක්වත් නැහැ. දැන් සමාධියක් ඒ දවස්වල තිබුණ එකට කොහොමටවත්ම යන්න බෑ. ඊටත් වඩා ලෙඩේ අමාරුවකුත් තියෙනවා. දැන් මොකද්ද කරන්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට මෙන්න මේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු තව උපස්ථායක කෙනෙක්, තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉඳලා තියෙනවා. දැන් මේ අස්සජි ස්වාමීන් වහන්සේ කියන ඒ උපස්ථායක ස්වාමීන් වහන්සේට එහෙනම් ඉතින් දැන් වැඩේ නම් වැඩේ බරපතල තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. වැඩේ කෙල වේගෙන යනවා. ඉතින් මේ වෙලාවේ පිහිටක් ගන්න කිසිම විදියක් නැහැ. මේ සමාධියෙන් නම් මට කිසිම මේ ප්‍රයෝජනයක් ගන්න විදියක් උත්සාහ කරත් ලැබෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ වෙලාවේදී වේළුවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. මේ ගෝල නමට කියන ඔබ වහන්සේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. ඒ වගේම දෙවනි පාරටත් මං වෙනුවෙනුත් වන්දනා කළා. මේව මගේ මම මෙහෙම අසනීප තත්ත්වයකට පත් වෙලා ඉන්නේ. ජීවිතයේ අවසානයේ කෙලවරට කිට්ටු වෙන්න ඇවිල්ලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේට අනුකම්පා කරලා මේ මාව බලන්න, නැත්නම් මට උපදේශයක් දෙන්න වඩින්න කියලා ආරාධනා කරන්න කියලා. ඉතින් මේ ගෝල ස්වාමීන් වහන්සේ තේ කියපු විදියටම බුදුරජාණන් වහන්සේ හම්බ වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. මෙන්න මේ විස්තරය කියනවා. අපේ මෙහෙම ගුරු ස්වාමීන් වහන්සේ අවසාන අවස්ථාවට ගොඩාක් ආබාධයකට පත් වෙලා අසනීප තත්ත්වයට පත් වෙලා මේ අවසාන අවස්ථාවේ ඉන්නේ. ඒ ස්වාමීන් වහන්සේ කැමති ඔබ වහන්සේගෙන් ගුරු උපදේශයක් එහෙම නැත්නම් අවවාදයක් ලබා ගන්න කැමතියි කියලා ආරාධනා කරන බුදුරජාණන් වහන්සේට මේ අස්සජි ස්වාමීන් වහන්සේ බලන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් මෙන්න මේ වගේ අවස්ථාවල ඕනතරම් බුදුරජාණන් වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේටත් ලැබිලා තියෙනවා. ඒ හැම අවස්ථාවෙදීම බුදුරජාණන් වහන්සේ මෙහෙම ලෙඩු බලන්න වඩින්නෙත් නැහැ. ඒකත් විශේෂ අවස්ථාවක්. දැන් මෙහෙම ලෙඩ වෙච්ච සාමීන් වහන්සේලා ගැන ආරංචි ලැබිච්ච අවස්ථාවල් කීපයක්ම ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙනවා. දැන් මේකට හොඳම උදාහරණයක් විදිහට අපිට ගන්න පුළුවන් ගිරිමානන්ද සූත්‍රය. දැන් ගිරිමානන්ද සාමීන් වහන්සේ මේ විදිහට හොඳටම අසනීප වෙච්ච වෙලාවේදී බුදුරජාණන් වහන්සේට ආනන්ද සාමීන් වහන්සේ මතක් කරන මෙහෙම ගිරිමානන්ද සාමීන් වහන්සේ හොඳටම අසනීප වෙලා ඉන්නේ. හොඳටම දුකටපත් වෙලා ඉන්නේ ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බලන්න වඩිනසේක්වා කියලා ආරාධනා කරනවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මෙහෙම ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ බලන්න වඩින්නේ නැහැ. ඒ වෙනුවට ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම සංඥා 10ක් උගන්වලා යවනවා. මෙන්න මේ සංඥා 10 මේ භාවිතා කරන්න. මේ සංඥා 10 නිතරම වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මෙහෙම සංඥා 10ක් විතරයි දේශනා කරන්නේ. ඒ සංඥා 10 ගිහිල්ලා මෙයා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරන්න කියලා මේක උගන්වන්න කියලා. ඉතින් බලන්න එතකොටත් දැන් අපිට බුදුරජාණන් වහන්සේගෙන අපි අහලා තියෙනවනේ එක එක විදියට. බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා කරුණාවක් තියෙනවා කියලා. කෝටියක් මව්වරුන්ගේ, කෝටියක් පියවරුන්ගේ මහා කරුණාවට, කරුණාවට කරුණාව එක පීඩකට එකතු කරත් ඊටත් වඩා කරුණාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා කියලානේ අපි අහලා තියෙන්නේ නේද? හැබැයි ඉතින් මෙච්චර මහා කරුණාවක් තියෙන බුදුරජාණන් වහන්සේ මේ වගේ තමන් වහන්සේ වෙනුවෙන්ම පැවිදිලා තියෙන දේවල් අතහැරලා ඇවිල්ලා, ගිහි ගෙවල් අඹුදරුව අතහැරලා ඇවිල්ලා තමන් වෙනුවෙන්ම පැවිදි වෙලා, තමන් වහන්සේ කියන දේ මහගෙන ඉන්න ගෝලයෙක් ලෙඩ වුණාම ලෙඩ වෙලා මෙහෙම තව ස්වාමින්වහන්සේ කෙනෙක් ආරාධනා කරාම ඒ ස්වාමින්වහන්සේ බලන්න යමු, අපි ලෙඩා බලන්න යමු කියලා ආරාධනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒක ගැන ආරාධනාව පිළිගන්නෙම නැහැ. ඒ වෙනුවට හරි ලෙඩ වෙලා තියෙනවා නම් එකක් තමයි, ලෙඩේ එකක්. හැබැයි මේ වෙලාවෙත් ලෙඩේ ගැන අඬ අඬ ඉඳලා හරියන්නේ නැහැ. ලෙඩේ තියෙන්න හැරපන් මේ සංඥා ටික වඩන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒතර ඒ වෙලාවේදී බලන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාව කොච්චරද කියලා අපිට හිතෙන නම් හරිම හරිම අකරුණාවන්තයි කියලා නේද? ඇත්තනම් බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මහා කරුණාවට වඩා මේ මහා ප්‍රඥාව තමයි ඉස්සරහට එන්නේ. දැන් කාලේ බලමු, ස්වාමින්වහන්සේ කෙනෙකුට, පන්සලක ස්වාමින්වහන්සේ කෙනෙකුට මෙහෙම ලෙඩෙක් කියලා කිව්වොත්, දායකයෙක් ලෙඩෙක් කියලා කිව්වොත් මොන වගේ කරදරවලට වැටෙනවාද කියලා. එහෙම වෙලාවේදී ඔන්න බෝධි පූජාවක් තියන්න, පිරිත් එකක් දෙන්න, පිරිත් නූල් ගැට ගන්න, තව දන්නවන ස්වාමින්වහන්සේ දන්නවන ස්පෙෂලිස්ට්ලාට කතා කරලා මේක කන්ටැක්ට් කරලා දෙන්න, කොච්චර තොවිලයක් නටනවාද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ, මේ මහා කරුණාව තියෙන බුදුරජාණන් වහන්සේ මහා කරුණාවට වඩා ඊටත් ඉහළින් තියෙන මහා ප්‍රඥාව පාවිච්චි කරලා දේශනා කරනවා. ඔවි ලෙඩේ තියෙන එකක්. හැබැයි මේ භව රෝගයට මුළු සංසාරයේම තියෙන සංසාර රෝගය නිවා ගන්න පුළුවන් මෙන්න මේ සංඥා 10 වැඩුවොත් කියලා. එතට එන්නේ ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ මේ ගිරිමානන්ද සායනාවේ ලෙඩ වෙලා හිටියත් කියන්නේ මෙන්න මෙහෙම මේ සංඥා 10 වැඩුවනම් ඒක වැඩේ ගොඩ යනවා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. හැබැයි මේ අස්සජි සාමිනාංශයේ කේස් එකේදී ඊට වඩා වෙනස් පැත්තක්. එතකොට මේ අස්සජි සාමිනාංශයට තියෙන වටහා ගැනීමේ ශක්තියයි ගිරිමානන්ද සාමිනාංශයට තියෙන වටහා ගැනීමේ ශක්තිය අතර ලොකු වෙනස බුදුරජාණන් වහන්සේ අඳුරගෙන වෙන්නේ නැති මේක අවස්ථා දෙකට අනිත් පැත්තට වැඩ කරේ. එතකොට අස්සජි සාමිනාංශයේ මේ අපි දැන් කතා කරපු අවස්ථාවේදී තියෙන සාමිනාංශයේ සමාධිය වඩලා ගිරිමානන්ද සාමණේරයන්ගේ එහෙම සමාධියක් ඇඩුවාද විපස්සනාවක් ඇඩුවාද කියලා අපි දන්නේ නැහනේ. ඒතර විපස්සනාවක් වඩපු කෙනෙකුට නම් ඔන්න මේ මෙන්න මේ අවස්ථාවේදීත් අපිට පුළුවන් මෙන්න මේ දේ කරන්න පුළුවන් කියලා එයාට කෙලින්ම කියලා දෙන්න පුළුවන්. හැබැයි මේ අස්සජි සාමණේරයන්ගේ අවස්ථාවේදී සාමණේරයන් සමාධිය වැඩුවා කියලා කෙලින්ම සාක්ෂිත් තියෙනවා. අන්න ඒ වගේ වෙලාවෙදී බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ? හරි, සමාධිය වඩපු කෙනෙකුට කෙලින්ම කියන්නේ මෙන්න මේවා කරන්න, මෙම සංඥා 10ක් වඩන්න කියලා දේශනා කරන්නෙත් නෑ. ඒ වෙනුවට අර මේ පොඩි ළමයෙකුට හුරතල් කරනවා වගේ, පොඩි ළමයෙක් කඩනකොට එයා නලවනවා වගේ වැඩක් තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. ඒතර ගිරිමානන්ද සාමණේරයන්ට එක විදියකට සලකපු එකයි, මේ අස්සජි සාමණේරයන්ට තවත් විදියකට සලකලුපු එකෙන් අපිට ගන්න තියෙන දේ පොඩ්ඩක් බැලුවත්, දැන් අපිටත් එක එක විදිය අවස්ථාවල් එනවා. අපිට සමහරලාට කෙලෙස් එනවා එක එක ආකාර. භාවනා කරනකොට ඔන්න හිත පිට යනවා එක එක විදියට. අද හිත පිට යන විදියට නෙවෙයි හෙට පිට යන්නේ. ඒ වගේම පරයන්කයක් පටන් ගත්ත වෙලාවේදී හිත පිට යන විදියයි, ටික වෙලාවක් යනකොට හිත පිට යන විදියයි ගත්තොත් සම්පූර්ණ අනිත් පැත්ත වෙන්න පුළුවන්. එකම පරයන්කෙම. එහෙම නැත්නම් එකම දවසේ වෙන්න පුළුවන්. ඉතින් මේ බලන්න ඔන්න එක එක වෙලාවේදී අපිට අවශ්‍ය දෙයට අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න උවමනා වෙනවා. ඒ වගේමයි දැන් බුදුරජාණන් වහන්සේ මේ අවස්ථා දෙකේදීම එකම විදිය ධර්මයක් දේශනා කරා නම් අපිට මේ අවුරුදු 2600 ගානකට පස්සේ වුණත් මේ සූත්‍ර දෙකේම අපිට කතා කරන්න අවස්ථාවක් වෙන්නේ නැහැ නේද? එමුනා එකම කාරණේ කිව්වනම් අපිට මේ ඒ කාරණේ විතරයිනේ තියෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේලා දෙනමට දෙවිදියකට ට්‍රීට් කරපු එකෙන් අපිට මෙහෙම අවස්ථාවල් දෙකක් හම්බ වෙනවා. මෙන්න මේ වගේ වෙලාවකදී මෙන්න මේ විදියට අපිට ප්‍රයෝජන අරගෙන මෙහෙම උත්තරයක් හොයා ගන්න පුළුවන්. හැබැයි ඊට වඩා වෙනස් අවස්ථාවක් ආවනම් ඒ වෙලාවේදී ඒකට අදාළ වෙන වෙනස් විදියකින් උත්තරයක් අපිට හොයා ගන්න පුළුවන් කියන අවස්ථාවත් මේ අවුරුදු 2600 ගානකට පස්සේ මේ බුද්ධ ශාසනය ප්‍රයෝජන ගන්න බලාගෙන ඉන්න අපිට උනත් මේකෙන් කතාවක් කියවෙනවා. අන්න ඒකත් අපිට හොඳ අවස්ථාවක් කරගන්න පුළුවන්. මේ පොඩි දේවල් මේ තාම මේ සූත්‍රයේ අඩංගු මෙහෙම සාරයට අපි තාම ආවෙත් නැහැ. ඒ අතරමැදට එනකොට උනත් අර මගදී කැලේක මොනවාද මේ හඳුන් ගහක් කපා ගන්න යන මනුස්සයාට අතරමැදි හම්බුරත් මේ කළුවර ගහක දෙයක් ඇති ඒ ගහත් කපා ගත්තට කමක් නැහැනේ. හඳුන් ගහ හම්බ වෙනකන් කළුවර ගස් කපන්න නැතුව ඉන්න ඕනේ. මේ සූත්‍රයේදිත් අපිට මේ තාම කතාවස්තුව කියාගෙන එද්දිත් අතරමඟදී හම්බ වෙන එක එක අවස්ථාවල් මෙන්න මේක අපේ ජීවිතයට අපි මේ කරගෙන යන ප්‍රතිපදාවට එක එක ආකාරයෙන් අපිට ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒත් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ වෙන එක සමහර අවස්ථාවලදී මෙහෙම ලෙඩ්ඩු බලන්න ආවේ නැති වුණාට මේ සාමණේර වහන්සේ බලන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. ජර්ගෝලිය ආරාධනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩලා අහන මොකද්ද මේ කොහොමද ලෙඩේ කොහොමද කියලා අහන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ ඈතදිම එද්දිම දැන් මේ සාමණේර වහන්සේ ඇඳේ හාන්සි වෙලා ඉන්නේ. එච්චර ගොඩක් ලෙඩේ ගොඩක් අමාරුයි. ඉතින් මේ ඇඳේ හාන්සි වෙලා ඉන්න මේ සාමණේර වහන්සේ බුදුරජාණන් වහන්සේ ඈතදිම එනෝ දැකලා නැගිටින්න හදනවා. නැගිටින්න හදද්දිත් බුදුරජාණන් වහන්සේ කියනවා නැගිටින්න ඕනේ අසනීපෙන්නේ ඉන්න නැගිටින්න ඕනේ ඇඳේම ඉන්නේ කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේකෙදි මහා කරුණාව කියන්නේ මොකක්ද මේ? මෙන්න මේ කෙනාට මේ හුරතල් කරන්න ඕන කෙනෙක් මේ. සමාධිය වඩපු කෙනෙක් කියන්නේ විපස්සනා මෙච්චර විපස්සනාවක් තියෙද්දිත් සමාධිය පස්සේ ගියපු කෙනෙක් කියන්නේ මෙයා පොඩ්ඩක් නලවන්න ඕන අර චූටි දරුවෙක් වගේ හුරතල් කරන්න ඕන කෙනෙක්. එතකොට මේ කෙනාට මේ බුදුරජාණන් වහන්සේ දැක්කහම ඈතදිම නැගිටින්න හැදුවත් කමන්නේ කමන්නේ කියලා එයා පොඩ්ඩක් අර calm down කළා. එයා පොඩ්ඩක් අර එයාගේ හිත සනසලා තමයි බුදුරජාණන් වහන්සේ වැඩේ පටන් ගන්නෙ. තේ හිත සනසලා අහන කොහොමද බුදුරජාණන් වහන්සේ පණ උපවාසනේ වැඩ ඉඳලා ඉතින් අහන කොහොමද ඉවසන්න පුළුවන්ද යැපෙන්න පුළුවන්ද දුක් වේදනාවල් වැඩි වෙනවාද අඩු වෙනවාද මෙන්න මේ විස්තර ලෙඩේ ගැන අහනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේත් කියනවා හරි අමාරුයි ස්වාමීන් වහන්සේ දුක් වේදනාවල් නම් ඉවසන්නත් බෑ යැපෙන්නත් හරිම අමාරුයි. මේක එන්න එන්න වැඩි වෙනවා වේදනාව වැඩි වෙනවා එන්න එන්න මාව පිරිහෙනවා කියලා වගේ තමයි මේ ස්වාමීන් වහන්සේ දේශන කියන්නේ. මේ එතකොට බුදුරජාණන් වහන්සේ අහනම් අහන මෙච්චර දුක් වේදනා වැඩි වෙනකොට මොන හරි සැකයක් කුකුසක් එහෙම තියෙනවාද විපිලිසර බවක් මේ මේ මෙහෙම බුදුරජාණන් වහන්සේට ආරාධනා කරන්න තරම් මෙච්චර සැකයක් කුකුසක් එහෙම තියෙනවාද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ කියන පොඩි ප්‍රශ්නයක් නම් තියෙනවා. එම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මට මං ඒ දවස්වල හොඳට මේ සමාධිය වැඩුවා. සමාධිය හොඳට වඩලා මට මෙහෙම ධ්‍යාන වලට යන්න පුළුවන්කමක් තිබුණා. ධ්‍යාන අතරේ මාරු වෙන්න පුළුවන්කමක් තිබුණා. ධ්‍යාන වශී කරගෙන හැකියාවක් තිබුණා. මට හොඳට දවස් ගාණක් වුණත් මේ ධ්‍යානසුයෙන් වැඩ වාසය කරන්න පුළුවන් හැකියාවක් තිබුණා. ඉතින් මේ හැකියාවල් මම ඒ දවස්වල හොඳට මේ හැකියාවෙන් ධ්‍යානසුයෙන් මම වැඩ වාසය කරා. හැබැයි මේ අසනීප වෙච්ච අවස්ථාවේදී ධ්‍යාන වලට යන්න බෑ. මට මේ සමාධිය ලබා ගන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේට මේ සාමණේරයා කියනවා. එතකොට ඒ වෙලාවේදී තමයි අපි අර මාතෘකාව විදියට තෝරගත්තු මේ කතාව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා එහෙනම් තෝත් මේ වෙන ශාසනවල වගේ වෙන ශාස්ත්‍රඥ වහන්සේලා ඉදිරියේ වගේ සමාධියදම මේ මුලින් ඉදිරියෙන් තියාගෙන හිටියේ මේ බුද්ධ ශාසනයත් ඉදිරියෙන් තියාගෙන ඉන්නේ සමාධිය විතරක්මද කියලා එහෙම හිතාගෙන ඉන්නවාද කියලා පොඩ්ඩක් දොස් කියනවා. හරි ආදරෙන් කතා කළා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවද ලෙඩක් තියෙනවද ඇඳෙන්න නැගිටින්නත් ඕනේ කියලා අහන බුදුරජාණන් වහන්සේ සමාධිය ගැන කියපු ගමන් කියන්නේ එහෙනම් මේ උඹත් මේ අනිත් ශාසනවල වගේ සමාධියම ඉස්සරහින් තියාගෙන සමාධියම මූලික කරගෙන ඉන්න කෙනෙක්ද නැත්තම් බුදුරජාණන් වහන්සේගේ මෙහෙ මේ තියෙන මේ ශාසනයේ යථා මේ නිවැරදි තේරුම් අරගෙන ඉන්න කෙනෙක්ද කියලා නෙවෙයිද කියලා අහනවා. ඉතින් මෙන්න මේ වෙලාවේදී ඉතින් මේ ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් මේ අර තමන්ගේ පොඩි වැරදි පාරක බව යම් කිසි මට්ටමකට තේරෙන්න ගන්න. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ හරි කමන්නේ දැන් ඉතින් මොකද්ද ඒ වෙලාවේ දැන් වැඩේ කරගෙන ඉවරයිනේ. කාලයක් තිස්සේ සමාධිය වඩාගෙන ඉවරයිනේ. දැන් ඉතින් දැන් ඔන්න අපිට මෙතනින් වෙනස් වෙන්න පුළුවන්ද කියලා මේ සාන්නහසකින් ඊට පස්සේ වෙනස් විදියක ප්‍රශ්නයක් අහනවා. දැන් මේ සාන්නහසේ සමාධිය ඉදිරියෙන්ම තියාගෙන ඉඳලා තියෙන්නේ. ඒක දැනගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, එහෙනම් මේ සීලය ගැන මොකක් හරි සැකයක්, සීලය ගැන සීලය පළුදු වීමක් ගැන එහෙම හිතනවාද කියලා. ඉතින් මෙන්න මේ සාන්නහසේ ඒකාන්තයෙන්ම උත්තරයක් දෙනවා, මට එහෙමනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ සීලයේ කිසිම පළුදු වීමක් නැහැ. සීලය මං උපරිමයෙන්ම ආරක්ෂා කරා. ඒකත් එක්කම සමාධියත් අඩපු එක තමයි මං කරේ කියලා ඔන්න මේ සාන්නහසේ කෙලින්ම උත්තරයක් දෙනවා. මට සීලය ගැන නම් කිසිම සැකයක් නැහැ කියලා. ඔන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා, හරි ඉතින් සීලය ගැන කිසිම සැකයක් නැත්නම් අපිට මේක හදන්න හරිම ලේසි. හරිම පහසුවෙන් මේක ගොඩනගා ගන්න පුළුවන්. ඒතර මේ කාරණේ අපි ඒකත් මතු කරගත්තොත් හොඳයි කියලා හිතුණා. දැන් මේ සීලය ගැන බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම අහන්නේ මොකද මේ? සමාධිය ගැන වුණ සමාධිය ගැන නම් කියනකොට බුදුරජාණන් වහන්සේ සමාධියට පොඩ්ඩක් ටොක්ක්ක් කරන්නනේ සමාධිය වැඩුවා කියලා කිව්වහම සමාධියද මේ ශාසනයේ තියෙන සාරය කියලා අඳුරගත්තේ කියලා බුදුරජාණන් වහන්සේ පොඩ්ඩක් දොස් කිව්ගලා. හැබැයි සීලය ගැන අහනකොට සීලය මං උපරිමෙන්ම ආරක්ෂා කරා, සීලේ පළදවීමක් ඇත්තෙම නැහැ කියලා දේශනා කරනවා නන බුදුරජාණන් වහන්සේ ඒක අගය කරනවා. මොන සීලය තියෙනවා නම් අපිට ඉදිරියට යන්න පුළුවන්. එතන මෙන්න මේකත් අපි මේ ප්‍රතිපදාවක් පුරන පිරිසක් විදිහට බැලුවහම සීලය කියන එක මේ අපි යන ගමනටත් ගොඩාක් අත්‍යවශ්‍ය දෙයක්. මේක සූත්‍ර ගානක මතන ත්‍රිපිටකයේ තියෙන මේ සූත්‍ර පිටකයේ තියෙන සූත්‍ර වැඩි ප්‍රමාණයක මේ සීලය ගැන සඳහන් වෙන එක එක ආකාරයට. එතන මේ සීලය කියන එක අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා මේ ගමන යන්න, මේ ප්‍රතිපදාව පුරන්න. එහෙමත් නැත්නම් අපි මේ ප්‍රතිපදාව පුරනවා කියලා මේව සතියක් වඩන පිරිසක් විදිහට අපි මොකද්ද මේ කරන්නේ? හිත හික්මවාගෙන හිතේ යථා ස්වභාවය තේරුම් ගන්නනේ. ඉතින් හිත හික්මවා ගන්න නම් කය වචන දෙක හික්මවා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. කය වචන දෙක දුවන ගමන් දේවල් පස්සේ ආසාවල් පස්සේ කය වචන දෙක වේගෙන් දුවද්දී හිත පාලනය කරගන්න, හිත හික්මවා ගන්න, හිතේ යථා ස්වභාවය තේරුම් ගන්න ගොඩක් අමාරුයි. එතන මේ සීලය කියන එක අත්‍යවශ්‍ය දෙයක් කරනවා. මේ සමාධිය එහෙම නැත්නම් මේ ප්‍රඥාව ගොඩනගා ගන්න. ඉතින් මේ ගැනත් එක එක ආකාර සූත්‍ර කීපයක සඳහන් වෙලෝ සීලය සහ ප්‍රඥාව කියන්නේ එකින් එක උදව් වෙන දෙයක් කියලා. මේ සෝනදණ්ඩ සූත්‍රය මේක කෙලින්ම සඳහන් කරලා තියෙනවා. සීලය නැත්නම් ප්‍රඥාවක් නැහැ. ප්‍රඥාව නැත්නම් සීලයක් නැහැ. සීලය සහ ප්‍රඥාව කියන්නේ මේ ලෝකේ තියෙන අග්‍රම ධර්ම කියලා ඒ ආකාරයෙන් දේශනා වෙනවා. ඒතර මෙන් මේ ප්‍රඥාව වැඩිවීමට එහෙම නැත්නම් මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගැනීමට සීලය කියන එක අත්‍යවශ්‍ය දෙයක්. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදීත් මතු කරලා පෙන්නන්නේ. මේ සාමිනාහසයේගේ සීලය ගැන කිසිම සැකයක් නැත්නම් එහෙනම් හරි ලේසියෙන් මෙහෙම ප්‍රඥාව ගොඩනගා ගන්න පුළුවන්. දැන් මේක කියනකොට දැන් සතිය වඩන පිරිසකට හිතෙන්න පුළුවන්, එහෙනම් මම සීලය නැහැ නේද? මට මේ වැඩේ කරගන්න බැරි වෙයි නේද කියලා එක විදිහකට හිතෙන්නත් පුළුවන්. ඒ ගැනත් අපි නිකම් පොඩි වෙලාවක් කතා කරන්න ගත්තොත් මේකටත් අනිත් පැත්තට උත්තර ඕනතරම් බුද්ධ ශාසනයෙම තියෙනවා. දැන් අඟුලිමාල ගැන බැලුවහම අඟුලිමාල දැන් අපිට වඩා අපි තරම්වත් සීලයක් රැකලා නැහැනේ. මිනිස්සුම මේ ගණන් කළාම 999ක් මරලා තියෙනවනේ. හැබැයි මෙන්න මේ කෙනාට අඟුලිමාලට ඒ වෙනකන් සීලයක් සීල් කැඩුවා තමයි. හැබැයි මේ කෙනාට සීල් රකින්න ගත්තට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ හම්බුණාට පස්සේ ආර්ය භාවයට පත් වුණ මොහොතේ ඉඳලා ඒකම කිසිම ප්‍රාණියෙක් මැරුවේ නැහැ. අනේ ඒක තමයි අර ළමයි හම්බ වෙන්න ඉන්න අම්මලාට කියන ගිරිම මේ අඟුලිමාල සූත්‍රයේදී සඳහන් නැන්නේ යතෝ හම්බගිනි අරියාය ජාති ආජාති මං ආර්ය භාවයට පත් වුණ මොහොතේ ඉඳලා සත්තු මැරුවේ නැහැ. එතකොට මේ සීලය කියන එක දැන් නැති වුණාට කමන්නේ නැහැ. මට මේ මොහොතේ මට අලුතෙන් හදා ගන්න පුළුවන්. මේ වෙනකන් සීල් කැඩුවට කමක් නැහැ. සීල් කැඩුවට මේ මොහොතේ මට ඒක හදා ගන්න පුළුවන්. හදා ගැනීමේ හැකියාව තියෙනවා. හදා ගැනීමේ ඌමනාව තියෙනවා නම් මට ඔන්න සීලයක් හදාගෙන එතන උඩ ඉඳගෙන ඒ ෆවුන්ඩේෂන් එක උඩ ඉඳගෙන ඊට පස්සේ ප්‍රඥාව ගොඩනගා ගන්න පුළුවන්. දැන් මේක මේ කියපු එකේ වැරදියට තේරුම් ගන්නත් පුළුවන්. සීලය උඩ ඉඳගෙන ප්‍රඥාව ගොඩනගා ගන්න කියලා. එහෙම එකක් නෙවෙයි. සීලය ප්‍රඥාවට උදව් වෙන, ප්‍රඥාව සීලයට උදව් වෙන. දෙකින් එකින් එක උදව් වෙවි යන යෑමක් තියෙනවා. අර බටමිටි කෝටු දෙකේ කතාව වගේ. එකින් එක උදව් වෙවි යන්නේ. ඒතර සීලය සමාධිය දෙක එකින් එක උදව් වෙනවා. එතන මෙහෙම මේ වෙලාවේ මට සීලය නැති වුණාට, මේ මොහොත වෙනකන් සීලය නැති වුණාට, මේ මොහොතේ සීලය ඇති කරගත්තොත්, සීලයක් ගොඩනගා ගත්තොත්, අන්න ඒ වෙලාවේ ඉඳලම ප්‍රඥාවක් ගොඩනගා ගන්න පුළුවන්. ඒතර අපිට ඔන්න මේ කතාවේදීත් මේ අස්සජි සාවින්නාංශයට දැනටමත් සීලය තියෙනවා. එහෙනම් ඉතින් ඒ ගැන, සීලය ගැන අපි අලුතෙන්ම ගොඩනගා ගන්න මහන්සි වෙන දෙයක් නැහැ. දැන් කෙලින්ම මේ සීලය අඩේට තියාගෙන, සීලය උදව්වට අරගෙන, ඒක උඩ ඉඳගෙන ප්‍රඥාව ගොඩනගා ගන්න හැකියාව හොඳටම තියෙන මේ ස්වාමින්වහන්සේට. ඒතර මෙන්න මේ වෙලාවේදී බලන්න, සීලයත් අවශ්‍යයි, ප්‍රඥාවත් අවශ්‍යයි. හැබැයි සමාධිය කියන එක ගැන මේ ස්වාමින්වහන්සේ මෙච්චර කාලයක් අමාරුවෙන් ගොඩනගාගත්තු සමාධි සුවය කියන එක කිසිම වැඩකට නැති දෙයක් විදිහට බුදුරජාණන් වහන්සේ අතහැරලා දැම්මා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ගොඩාක් සූත්‍රවල මෙහෙම සමාධිය ගැන කතා වෙනව නේද කියලා. දැන් ගොඩාක් සූත්‍රවලදී වුණත්, ගොඩාක් දේශනාවලදී මේ පින්නතුන් අහලා ඇති, පළවෙනි ධානයට ගිහිල්ලා විපස්සනාවට හරවන්න, දෙවෙනි ධානයට ගිහිල්ලා විපස්සනාවට හරවන්න, එහෙමම කියලා අන්තිමට අටවෙනි ධානයට අනකන් ඉඳලා විපස්සනාවට හරවන කතාත් තියෙනවනේ. ඉතින් මේ සමාධිය එහෙනම් වැඩක්ම නැති දෙයක්, කිසිම ප්‍රයෝජනයක් නැති දෙයක්ද කියලා කෙනෙකුට සැක හිතෙන්නත් පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ එක සූත්‍රයකදී මෙහෙම සමාධිය ගැන හොඳට අගය කරනවා. තව සූත්‍රයකදී මෙහෙම සමාධිය ඕනෙම නැති ගන්නට අතෑරලම දාලා තියෙනවා. දැන් අපි මොකක්ද මොන තීරණයට එන්නේ කියලා ඔන්න කෙනෙකුට සැක හිතෙන්න පුළුවන් නේද? දැන් මෙන්න මේ සමාධිය කියන එකත් ඒ විදිහට අපි සලකලා බැලුවාම සමාධියත් නරක දෙයක් නෙවෙයි. සමාධිය තිබුණොත් හොඳයි. හැබැයි සමාධිය තිබුණහම වෙන්නේ මොකක්ද? සමාධිය විතරක් වැඩුවොත් වෙන්නේ අපි දන්නේම නැතුව මේ සමාධිය මගේ කියලා අල්ල ගන්නවා. දැන් මේ අස්සජි සාවින්නාසෙත්ටත් වෙලා තිබුණේ ඒකමනේ. සමාධිය වැඩුවා, සමාධිය විතරමයි එකම උත්තරේ කියලා තේරුම් අරගෙන ඒ මතයට ඇවිල්ලා සමාධියම වඩ වඩා හිටියා. සමාධියෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. දැන් වඩපු සමාධියෙන් ප්‍රයෝජන ගත්තේ නැහැ. සමාධිය මගේ කියලා අර බදාගෙන අල්ලගෙන සමාධියම තියාගෙන හිටපු එක තමයි සිද්ධ වුණේ. තොන්නේ අවස්ථාවේදී යන්නේ එහෙම කෙනෙකුට තමයි මේ සමාධිය වැඩක් නැහැ කියලා, සමාධිය නෙවෙයි මේකේ අග්‍රඵලය කියලා බුදුරජාණන් වහන්සේ දොස් කියන්නේ. එහෙම නැතුව සමාධියත් ප්‍රයෝජනේ සලකලා වැඩේ ගත්තනම් ඒකෙත් උදව්වක් තියෙනවා. අපි මේකට උදාහරණයක් විදිහට කියන්න පුළුවන්. දැන් කෙනෙක් කඩුවෙන් යුද්ධ කරන්න යන අවස්ථාවක් කියමු. යුද්ධ කරන්න යන කෙනෙකුට කඩුව මුවහත් වෙලා තියෙන එකත් හරි වැදගත් වෙනවා. කඩුවෙන් මුවහත් වෙච්ච කඩුවකින් සතුරාට ගැහුවාම බෙල්ල කපා ගන්න පුළුවන් නේ හොඳට. හැබැයි කඩුව මුවහත් වෙච්ච කඩුවකින් විතරක් යුද්ධ කරන්න පුළුවන්ද? මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හොඳට අපි කඩුව මැද කඩුව ලස්සනට හොඳට මුවහත් කරලා තිය ගන්න. හැබැයි අපිට බැරි නම් මේ කඩුව අපිට ඕන විදිහට ලෙල දෙවන්න, සතුරත් එක්ක මේ කඩුවෙන් සටන් කරන්න බැරි නම් කඩුව කොච්චර මුවහත් කරලා තිබුණත් හොඳටම කැපෙන වුණත් කඩුවෙන් වැඩක් ගන්න හම්බ වෙන්නේ නැහැ නේද? කඩුව අවශ්‍ය වෙලාවට හොඳට කඩුව සුකනම් මේ විදිහට මේක ලෙල දෙවලා සතුරත් එක්ක සටන් කරන්න පුළුවන්කම හැකියාව තියෙනවා. එතකොට ඒ වෙලාවේදී කඩුව මුවහත් වෙලා තියෙන එකත් එක පැත්තකින් ප්‍රයෝජනයක් නැතුව නේ, ප්‍රයෝජනයක් තියෙනවා. හැබැයි කඩුව මුවහත් වෙලා නැති වුණත් නිකම්ම යකඩ කෑල්ලකින් ගහලා හරි සතුරාට මොකක් හරි එකක් කරගන්නත් පුළුවන් නේ, බැරිමත් නැහැ. එතන මේ විපස්සනාව කියලා කියන්නේ මොකද්ද? මේ කඩුව හොඳට ලෙල දෙවලා කඩුවෙන් වැඩේ ගන්න, කඩුවෙන් සටන් කරන්න පුළුවන් සටන් කලාව වගේ දෙයක් තමයි විපස්සනාව කියලා කියන්නේ. එතකොට සමාධිය කියලා කියන්නේ මේ කඩුව මුවහත් කර ගැනීම. කඩුව හොඳට ෂාප් කරලා කඩුවෙන් නිකම්ම තියපු ගමන් බෙල්ල කැපෙන මට්ටමට කඩුව හොඳට මුවහත් කරලා තබා ගැනීමක් සමාධිය කියලා කියන්නේ. එතකොට සමාධිය අවශ්‍යතාවයක් නැතුවත් නෙවෙයි. කඩුව මුවහත් කරලා තබා ගැනීම අවශ්‍යතාවයක් තියෙනවා. හැබැයි ඒක නෙවෙයි අවසාන ඵලය. දැන් ගොඩාක් අය මෙහෙම කඩුව මුවහත් කරලා තියාගෙන ඒකමයි වටින්නේ කියලා තියාගෙන කඩුව අල්ලන්නවත් දන්නේ නැතුව කඩුවේ අග කෙලවරින් අල්ලනවා. එතකොට අත කපා ගන්නවා. ඊට පස්සේ සමහරලාට මිට කෙලවරින් අල්ලලා තමන්ගේම බෙල්ල කඩුවෙන් කපා ගන්න පුළුවන්. අන්න ඕක තමයි හරියට සමාධිය මොකටද කියලා දන්නේ නැතුව සමාධිය වැඩුවහම වෙන්නේ. අර වඩපු සමාධියම තමන්ටම කරදරයක් කරගන්න. ඉතින් මේක අපි දැන් මේ විදිහට භාවනාවක් කරන මෙහෙම ප්‍රතිපදාවක් පුරන පිරිසකගෙන් ඇහුවොත් අපි කියමු දන්නේ නැති පිරිස අලුතෙන් කෙනෙක් ඇවිල්ලා භාවනා කරන එක ගැන කවුරු හරි ඇහුවොත් මොකද්ද මේ භාවනාව කියලා ඇහුවොත් නැත්නම් ඉඳගෙන සතිමත් වෙලා අපි කෙනෙක්මට හරි ඇහුවොත් සතිමත් වෙනවා කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක්ගෙන් ඇහුවොත් මොකද කියන්නේ? කෙලිම මේ හිත ඒකාග්‍ර කරගන්නවා කියන එක නේද දෙන උත්තරේ නේද? නැත්නම් භාවනා කරනවා කියලා කියපු ගමන් කියන්නේ මේ හිත එක තැනට තියාගන්න. හිත එක අරමුණක තියාගෙන ඉන්න එක තමයි භාවනාව කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක්ද මේ සමාධිය ගැනම තමයි හැමෝම වගේ භාවනාව කියලා කියපු ගමන් දන්නේ සමාධිය කියන එකම තමයි. ඒ වගේම සක්මන් භාවනාවක් කියන එක ඒකත් භාවනාවක්ද කියලා අහනවා. භාවනාව කියලා කියන්නේ ඉඳගෙන ඉන්න එකම විතරයි කියලා තමයි ගොඩක් දෙනෙක් හිතාගෙන. මෙන්න මේ සමාධියම තමයි මෙච්චර බුද්ධ ශාසනයක් හම්බ වෙලා මෙච්චර අවුරුදු 2600ක් තිස්සේ මේ තියෙන දේවල් ඉතාම පහසුවෙන් මේක ඉතාම අපහසුයෙන් මේ දේවල් රැගෙන ඇවිල්ලා තියලා දැනුත් කොච්චර කී දෙනෙකුට මේ භාවනා කරනවා කියලා කියන්නේ සමාධියමයි කියන එක මට්ටමට හිත හදාගත්තු අය කොච්චර ඉන්නවද කියලා බැලුවා. ඉතින් මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ සූත්‍ර ඉදිරිපත් කරන්නත් හොඳම හේතුවක් වෙන්නේ මෙන්න මේ තියෙන වැරදි මත කඩල් දාන්න. ඉතින් මේකත් බැලුවම දැන් ලංකාවේ ඉතිහාසය බැලුවත් මේකටත් එක එක හේතු තියෙනවා. ඒත් එක එක විදිහට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට බුද්ධ ශාසනය රැගෙන ආවට පස්සේ ලංකාවේ මේ සිංහල භාෂාවෙන් ඒ කාලේ තිබුණ එළු භාෂාවෙන් එක එක විදිහට ලංකාව පුරාම බුද්ධ ශාසනය පැතිරුණා. එතකොට ඒ ප්‍රදේශවල ඉන්න සාමින්වහන්සේලා පැවිදි වෙච්ච සාමින්වහන්සේලා ඒ තමන්ගේ ප්‍රදේශයට ආවේනික භාෂාවලින් එළු භාෂාව වුණත් එක එක ප්‍රදේශවල එක එක විදිහට තියෙනවනේ. මේ දැන් කාලෙත් මෙච්චර ලෝකෙ මේ කොමියුනිකේෂන් මෙච්චර දියුණු වෙච්ච මෙච්චර ග්ලෝබලයිස් වෙලා වුණත් එක එක පළාත්වල එක එක වචන එක එක විදිහට පාවිච්චි කරනවනේ. ඉතින් ඒ කාලේ බැලුවහම මේ විදිහට මේ එළු භාෂාව වුණත් එක එක ප්‍රදේශවල එක එක විදිහට භාවිත කරලා තියෙනවා. සමින් මේ එක එක ප්‍රදේශවල මෙහෙම මේ මිහිඳු මහරහතන් වහන්සේ රැගෙන ආපු බුද්ධ ශාසනය එක එක ආකාරයෙන් එක එක උදාහරණ වලින් පාවිච්චි කරලා ගොඩාක් රහතන් වහන්සේලා බිහි වුණා. මොකද තමන්ගේ උදාහරණ වලටම ගැලපෙන්නේ. හැබැයි මේක කෙලින් කරන්න ඕනේ මෙහෙම මේක අර ලීනිය විදියට මේක පොත් විදියට ලියන්න ඕනේ කියන අදහස ඇවිල්ලා අටුවාව ලියන්න ගත්තනේ. අන්න අටුවාව ලියපු දවසේ ඉඳලා තමයි මේ ලංකාවේ බුද්ධ ශාසනය කොඳු වැටපෙළ කඩලා දාලා තියෙන්නේ. මේ අටුවාව ලිවීමත් එක්ක මේ එක එක ප්‍රදේශවල තිබුණ දේවල් වෙනුවට මෙන්න පාලි භාෂාවෙන් එකම භාෂාවකින් මේ ටික ඔක්කොම එකතු කරලා ලියද්දි මොකක් හරි දන්නේ නැතුව කමට හරි එහෙම නැත්නම් උවමනාවෙන්ම හරි මෙහෙම සද්ධාව ඊළාට සීලය සමාධිය කියන තැනට විතරක් ඇවිල්ලා ප්‍රඥාව කියන එක හලලා දාලා තියෙනවා. සමාධියෙන් අවසාන කරලා තියෙනවා. ඉතින් සමාධියෙන් අවසාන කළා අර කොඳු යට පෙළ වෙච්ච විපස්සනාව කොඳු යට පෙළ කඩලා දාපු එකෙන් පස්සේ ලංකාවේ බුද්ධ ශාසනය ටික 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 පිරිහෙන්න ගත්තා. කොඳු යට පෙළ නැතුව නැගිට ගන්න බැරුව දන්නේම නැතුව මෙන්න මේක ටික 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 පිරිහෙන්න ගත්තා. මේ විපස්සනාව නැති වුණා කියලා කියන්නේ මොකද්ද? මේ කොඳු යට පෙළ කඩලා දාපු කෙනෙක් වගේ වෙනවා. ඉතින් ඒක තමයි ලංකාවේ බුද්ධ ශාසනයටත් උනේ. ඉතින් මේක හිතලා සිද්ධ කරපු දෙයක්ද එහෙම නැත්නම් නොදන්නා කමට සිද්ධ වෙච්ච දෙයක්ද කියලා ඉතින් අපි දන්නේ නැහැ. කොහොම හරි ඉතින් මේ විපස්සනාව නැති වුණාට පස්සේ ඉතින් විපස්සනාවක් නැති වුණ ගමන් ප්‍රඥාවක් නැති වෙනවා. ප්‍රඥාවක් නැති වුණාට පස්සේ සීලයක් රැක ගන්නත් බැරි වෙනවා. ඒත් ප්‍රඥාවයි සීලයයි දෙක එකින් එක උදව් වෙවි යන්නේ. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි ටික ටික කාලයක් ගිහිල්ලා ලංකාවේ උපසම්පදාවත් නැත්තර නැති වෙන තැනට ගියානේ. තොන්න ඕකත් අපිට මේ අවස්ථාවේදී පොඩ්ඩක් මතක් කරගත් මේ විපස්සනාව කියන එක මේ ගමනට ප්‍රඥාව වඩන්න අත්‍යවශ්‍ය දෙයක් වෙනවා. අපි මේ විදිහට මෙහෙම සතිය වඩනවා කියලා කියන්නේ අපි මේ විපස්සනාවට ලොකු ගෞරවයක් දක්වන පිරිසක් විදිහට. සමාධිය ගැන එච්චර ලොකු ගෞරවයක් දක්වන්නේ. මෙහෙම විපස්සනා වඩනකොට විපස්සනාවත් එක්ක පිටිපස්සේ ඉඳලා සමාධියක් වැඩෙනවා. ඒක නවත්තන්නත් බෑ. හැබැයි අපි සමාධිය ගැන කිසිම බලාපොරොත්තුවක් ඇතුව නෙවෙයි, විපස්සනාව තමයි, ප්‍රඥාව වඩා ගැනීම තමයි අපේ ලෝකෙ එකම බලාපොරොත්තුව. එහෙමත් නැත්නම් මේ ලෝකේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහ කරන එක තමයි අපේ එකම බලාපොරොත්තුව. හැබැයි ඒ සඳහා අපි යෙදී ගත කරනකොට ඒ අතරින් පිටිපස්සෙන් සමාධියත් දන්නෙම නැතුව වැඩෙනවා. සමහරලාට ඔය සමහර ආයුධ තියෙන, සමහර පිහි වර්ග තියෙන, ඒක පාවිච්චි කරන්න පාවිච්චි කරන්න පිහිය මුවහත වැඩි වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙ දිත් වෙන්නේ. ඒතර මෙන්න මේ අපි විපස්සනාව වඩද්දී විපස්සනාවත් එක්කම දන්නෙම නැතුව සමාධියත් පිටිපස්සෙන් ගොඩ නැගෙනවා. අපි සමාධිය කියලා වෙනම වඩලා පළවෙනි ධානය වඩලම විපස්සනාවට හරවන්න ඕන, නැත්නම් අටවෙනි ධානයට යනකම්ම සමාධිය වඩලා ඊට පස්සේ විපස්සනාව වඩන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කළා නැහැ. මෙතෙන්ටම එන්න ඕන කියලා දේශනා කළා නැහැ. අපිට අවශ්‍ය තැනකදී විපස්සනා පැත්තට හරවන්න පුළුවන්. ඉතින් මේ විපස්සනාවට හරවනවා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත්, අපි මෙච්චර වෙලා මේ බණේ දැන් විනාඩි 45කටත් වැඩිය කියන්නේ නැතිනේ විපස්සනාවක් විපස්සනාවක් ගැන, සමාධියක් සමාධියක් ගැන. ඉතින් මේ දෙක මොකක්ද කියලා හරියට දැනගෙන ඉන්න පායි. ඉතින් මොකක්ද මේ සමාධිය කියන්නේ, මොකක්ද විපස්සනාව කියලා බැලුවොත්, දැන් සමාධිය කියලා බැලුවොත් නම් ඔන්න හිත එකඟව තියාගන්න, එකම අරමුණක තියාගන්නවා කියලා අපිට සරලව කියන්න පුළුවන්. මේ විපස්සනාවක් ගැන නොදන්න අය කියන එකම. ඒතර විපස්සනාවක් කියලා කියන්නේ මොකක්ද? විපස්සනාවක් කියලා කියන්නේ අපි මේ හිත එක එක අරමුණකට ගන්නවා තමයි. එක අරමුණකට අරගෙන අන්න ඒක විස්තර බලනවා. ඒක මේ හොඳයි කියලා, මෙන්න මේකයි ලෝකය, මේකම තමයි හරිම දේ කියලා, මේක උඩින් තියලා ඒකටම හඳුන් කූරු ගහලා ඒකට පහම්පත්තු කළා තියෙන එක නෙවෙයි. මෙත් අරමුණක් තෝර ගන්නවා. හුස්ම හරි, බඩ පිම්බීම හැකිලිම හරි, යටිපතුල දැනීම හරි, එක අරමුණක් තෝර ගන්නවා. ඒ එක අරමුණක් තෝර ගන්නෙත් මොකද, අපිට මේ මෙච්චර කල් අපි එක එක අරමුණු පස්සේ දුව දුවන හිටි, එක අරමුණක් හොඳ නැති වෙනකොට තව අරමුණකට පන්න. එහෙම එහෙම ලෝකේ වටේ දුව දුව ඉඳලා මේක තේරුම් ගන්නත් බෑ. මොකද අපේ හිත එකක් සෞත්තු වේගෙන එනකොට තව එකකට පන්න, ඒක සෞත්තු වේගෙන එනකොට තව එකකට පන්න. එහෙම මේක වෙන වෙන දේවල්ට පැන පැන ගියොත් මේකේ යථා ස්වභාවය තේරුම් ගන්නත් බෑ. ඒ වෙනුවට අපි එකක් සම්මත කරගෙන මෙන්න මේක දිහා මම බලාගෙන ඉන්නවා, මේක දිහාම බලාගෙන ඉන්න මේක හොඳයි කියන අරමුණ එන්න වෙයි. දැන් සමාධියදී වෙන්නේ මේක දිහා මේක නිත්‍යයි කියන අරමුණ ඇතුව මේක දිහාම බලාගෙන ඉන්න. විපස්සනා කරන කෙනාට බලන්නේ මේක නිත්‍ය වෙන්නත් පුළුවන්, නිත්‍ය නොවෙන්නත් පුළුවන්. මේක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. මේක දිහා බලාගෙන ඉන්නකොට බලාගෙන ඉන්න මගේ යථා ස්වභාවය තේරෙන්නත් පුළුවන්. මගේ යථා ස්වභාවය මං හිතන් ඉන්නවට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. ඔන්න මෙහෙම කිසිම බලාපොරොත්තුවක් නැතුව මේකෙට දිහා බලාගෙන ඉන්න, ඔහේ බලාගෙන ඉඳීමක් සිද්ධ කරන්න. අර කියන්නේ නිකම් බලන් ඉන්නවා, එහෙම නැත්නම් බකං නිලං ඉන්නවා කියලා. අන්න ඒ වගේම තමයි මේක දිහා අරමුණ දිහා බලාගෙන ඉන්නවා. අරමුණ ගැන කිසිම බලාපොරොත්තුවක් නැහැ. අන්න එහෙම බලාපොරොත්තුවක් නැතුව බලාගෙන ඉන්න කෙනාට තමයි මේ අරමුණේ යථා ස්වභාවය තේරෙන්නේ. අන්න ඒ තේරෙන කෙනාට ඒ හරහා, ඒ අරමුණ හරහා මුළු ලෝකෙම තේරුම් ගන්න පුළුවන්. දැන් මේකට වෙන විදියකට උදාහරණයක් කියන්න පුළුවන්. කෙනෙකුට අපිකම අලියෙක් ගැන, අලියෙක් හරි මොකෙක් හරි සතෙක් ගැන පර්යේෂණයක් කරන්න ඕන නා කිය, මේ සතා මොන වගේ සතෙක්ද කියලා. ඉතින් මේ අලියෙක් ගැන පර්යේෂණය කරන්න ඕන, අපිට පුළුවන් සත්තු අතර ගිහිල්ලා අලි දිහා බලලා මෙන්න මෙහෙමයි අලි මෙන්න මේ වගේ කියලා. එමු නැත්තම් නුවර පෙරහැරට ගිහිල්ලා ඔන්න අලි මේ වගේ කියලා ඔන්න අලි ගැන විස්තරයක් කියන්න පුළුවන්. නැත්තම් පින්නල වලට වගේ ගිහිල්ලා අන්න එතන ඉන්න අලි දිහා උරුදු ගානක් හරි බලාගෙන ඉඳලා මෙන්න මෙහෙමයි අලි කියලා අපිට තීරණයකට එන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට පුළුවන් ওই අලි ඉන්න ස්වභාවිකවම අලි ඉන්න කැලයක් තියෙනවනේ, අන්න ඒ කැලේකට ගිහිල්ලා මම අලියා දිහා බලනවාද කියලාත් අලියට නොදැනෙන විදියට අලියා දිහා බලාගෙන හොරෙන් ඉන්න. අලියටත් නොදැනෙන, අලියටත් හොරා තමයි අලියා දිහා බලන්නේ. අන්න එහෙම බලලා අලියාගේ ගැන තීරණයක් ගන්න. දැන් මෙන්න මේ අවස්ථාවල් එක හැම එකේදීම බැලුවත් අර අනිත් හැම අවස්ථාවකදී අලියා කන්ට්‍රෝල් කරලා ඉන්නේ. අලියාගේ යථා ස්වභාවයේ ඌගේ හැසිරීම නෙවෙයි අපිට පේන්නේ. හැබැයි කැලේට ගිහිල්ලා අලියා දිහා බලනකොට, ඌටත් නොදැනෙන අලියා දිහා බලනකොට මෙන්න මේ මූ ගොං අලියා ගැන හොඳටම තේරෙන්න ගන්නවා. අන්න ඒකම තමයි විපස්සනාව කියලා කියන්නේ. මේ අරමුණකට එනවා, අරමුණ දිහා බලාගෙන ඉන්නවා, අරමුණටත් නොදැනෙන්න. අරමුණේ යථා ස්වභාවය බලන්න. අරමුණ මෙහෙම වෙන්න ඕන, මේ හුස්ම මේ විදිහටම තියෙන්න ඕන, මේ දැනෙන විදිය මෙහෙමම වෙන්න ඕන කියලා කිසිම බලාපොරොත්තුවක් නැතුව මේක දිහා බලන්න. මේක දිහා ඔහේ බලාගෙන ඉන්න. එතකොට මේ බලන් ඉන්න අරමුණ වෙනස් වෙන්න පුළුවන්, නොදැනී යන්න පුළුවන්, මේ තිබුණට වඩා වැඩිපුර හොඳට දැනෙන්න පුළුවන්. ඒ මේක හිත බලාගෙන ඉන්න බැරි වෙලා කම්මැලි වෙන්න පුළුවන්, එපා වෙලා යන්න පුළුවන්, සලුව දමල ගහලා නැගිටලාම යන්න පුළුවන්, ආයි කවදාවත් භාවනා කරන්නෙම නැහැ කියලා හිතෙන්න පුළුවන්. තොන්න ඔය වගේ එක මේ නිකන් සම්මත කරගත්තු අරමුණ දිහා මුලින් බලාගෙන ඉන්න කිසිම බලාපොරොත්තුවක් නැතුව ඒකේ විස්තර බලන එක විතර එකම දේ තියෙන. ඒතර මෙන්න මේක මේ තමන්ගේ යථා ස්වභාවය දිහා බැලීමක් තමයි. මේකට කිසිම බලාපොරොත්තුවක් නැහැ, කිසිම කන්ට්‍රෝල් කිරීමක් නැහැ, හිතලා හුස්ම ගන්නවත් නැහැ, ඔහේ වැටෙන හුස්ම දිහා බලාගෙන ඉන්න. නිකන්වත් නැහැ බලාගෙන ඉන්න, ඒකේ හොඳට ඒකට ඇහක් පිට ඇහක් තියලා ඒකම බලාගෙනත් ඉන්න. ඔන්න ඕක තමයි විපස්සනාව කියලා අපිට කියන්න පුළුවන්. එතන මෙන්න මේක බලන් ඉන්නේ කිසිම බලාපොරොත්තුවක් නැතුව. ඔන්න ඒ එතකොට මේ බලාපොරොත්තුවක් නැතුව කිසිම කන්ට්‍රෝල් කිරීමක් නැතුව බලනකොට ඒකේ යථා ස්වභාවය මටම පේනවා. ඒ වගේම මෙන්න මේ වෙලාවෙමයි පේන්නේ, හෙටත් නෙවෙයි ඊයේත් නෙවෙයි. තෙන්න ඕක දකින එකට මේ යථා ස්වභාවය තේරුම් ගන්නවා කියලා. මෙන්න මේකම තමයි මගේ යථා ස්වභාවය තේරුම් ගන්නත් උදව් වෙන්නේ. තෙන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ මෙහෙම අස්සජි ස්වාමීන් වහන්සේටත් ඔන්න මෙහෙම සීලය ගැන සැකයක් නැහැ කියලා ඒ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ එන අපි පොඩි වෙලාවක් කතා කරමු කියලා වගේ බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන. මේ ධර්ම දේශනා කරන්නේ කොහොමද? මේ අනිත්‍ය ගැන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මුලින්ම රූපය ගැන අහන, රූප කියන ඒවා අනිත්‍යද අනිත්‍යද කියලා මේ සාමින්නාථයෙන් බුදුරජාණන් වහන්සේ අහනවා. ඇත්තටම මේ සාමින්නාථයෙන් දැන් සීලයක් වඩාගෙන යම් කිසි මට්ටමක ඉඳලා තියෙනවනේ, සමාධියකුත් වඩාගෙන. ඒ ඊටපස්සේ මේ සාමින්නාථයට රූප ගැන අහනකොටම රූප අනිත්‍යයි කියන එක මේ සාමින්නාථය උත්තර දෙනවා. ඒ වගේම රූපයක් මෙහෙම අනිත්‍ය වෙච්ච දෙයක් මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද කියලා, මේකෙන් එහෙම තියාගන්න උත්සාහ කළොත් මේකෙන් සැපයක් එනවාද, මේකේ රූප කියන එක සැපයිද දුකයිද කියලා අහනකොට මේ සාමින්නාථයට තේරෙනවා ඇත්තටම දුකයි නේද කියලා. දැන් කොහොමත් මේ වැඩේ වෙලානේ තියෙන්නේ, රූප දුක වෙලා මෙහෙම ලෙඩකුත් වෙලානේ තියෙන්නේ. ඒ වෙලාවේදී ඒ සාමින්නාථේ උත්තර දෙන රූප කියන්නේ දුකම තමයි කියලා. ඒතර මෙන්න මේ විදිහට අනිත්‍ය වෙච්ච එකක් දුක් වෙච්ච එකක් මට ඕන විදිහට තියාගන්න පුළුවන්ද, මෙතන මමත්වයක් තියෙනවාද ආත්මයක් තියෙනවාද කියලා අහනකොට මේ සාමින්නාථේ මෙහෙම රූප වලින් ආත්මයක් ගොඩනැගෙන්නෙත් නැහැ කියන කතාවම උත්තර දෙනවා, එහෙම එකක් නැහැ කියලා. මෙන්න මේ විදිහටම ගත්තාම වේදනාව ගැන වුණත්, සංඥාව ගැන වුණත්, සංස්කාර ගැන වුණත්, ඒක ඒ වගේ මේ විඥානය ගැන වුණත් මේ විදිහට මේක අනිත්‍යද දුකද අනාත්මද කියලා අහනකොට මේ සාමණේස්වහන්සේ ඒ විදිහටම උත්තර දෙනවා. හැබැයි මෙන්න මේ සාමණේස්වහන්සේ මෙහෙම උත්තර දෙන්නේ කලින් අහපු එකක් දැනුමක් මත ඉඳගෙනද, එහෙම නැත්නම් මේ යථාබෝධය උඩගෙන ඉඳගෙනද කියලා බැලුවත් එහෙම යථාබෝධයක් තිබිලා නැහැ කියන අදහසක් තමයි අපිට හිතෙන්නේ. මොකද මේ වෙනකොට මේ සාමණේස්වහන්සේ යම්කිසි මාර්ගඵලයකට පැමිණලා හිටියේ නැහැනේ. තර දැනුම අනුව දැන් අපිට උනත් කියන්න පුළුවන් රූප අනිත්‍යයි කියලා නේද? රූප දුකයි රූප අනාත්මයි කියලා කියන්න පුළුවන්. ඒ සමහර ආච්චිම්වල හැම මම දැකලා තියෙනවා සමහර මේ ප්‍රසිද්ධ බෝගස් යට ප්‍රසිද්ධ පන්සල් වලට ගිහිල්ලා ඔන්න ඇස් දෙක පියාගෙන හයියෙන් කෑ ගහනවා. ඇහැ මගේ නෙවෙයි, ඇහැ මගේ ආත්මේ නෙවෙයි, ඇහැ මගේ වසඟේ තියන්න බෑ, ඔන්න ඔහොම ඇහැ කන නහය ඔයාට කියලා හයියෙන් කෑ ගහ භාවනා කරන අයත් ඉන්නවනේ නේද? ඒතර ඒ කෑ ගහ කිව්වට මේ දැනගෙනද මේ කියන්නේ? අනික ලෝකෙට ඇහෙන්න කෑ ගහිල්ලක්ද දැනගෙන කියන දෙයක්ද? ඒතර මෙන්න මේක දැනුමක් විතරයි. මේ තමන්ගේ අවබෝධයක් වෙලා නැහැ. දන්නවම එක ධාරයක් ඔය විතර අයියෙන් සද්දට භාවනා කර කර ඉන්න ආච්චි කෙනෙක් ළඟින් ගියපු කොල්ලෙක් ආච්චිගේ කුඩේ උස්සලා. ඒ කුඩේ උස්සනකොට ආච්චි එහෙම ගබාටම හැරිලා මේ මගේ කුඩේ දීපිය කියලා කෑ ගහනවා. ඒ කොල්ලාල් දෙන ඉතින් ඇහත් මගේ නෙවෙයි නං, කනත් මගේ නෙවෙයි නං, කුඩේ ආච්චි වෙන්නේ කොහොමද කියලා. ඒ වගේ තමයි. දැන් මේ අපි කෑ ගහනවා දැනුමට, ඔන්න දැනුම ඉස්සරහින් තියාගෙන කාරියට කියනවා. උනට අන්තිමට මොකද්ද මේ තමන්ගේ අවබෝධයක් බාටපත් නොවුනා නම් ඒකින් ඇති ප්‍රයෝජනයක් නෑ. තමන් ආයසලාට ප්‍රයෝජනයක් ගන්න බෑ. ද මේ සාමිනාන්ත සමාධිය වඩලා තියෙනවා. ඒ වගේ මේවා ගැන මෙහෙම රූප අනිත්‍යයි රූප දුකයි රූප අනාත්මයි කියලා මොකක් හරි දැනුමකුත් තියලා තියෙනවා. වෙ මේ ලෙඩ වෙච්ච වෙලාවේදී ඒක ප්‍රයෝජනෙට ගන්න බැරි වුණානේ. ඒතර බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේදී ඔන්න මේ ප්‍රශ්න අහලා මතු කළ පෙන්නලා, හරි එහෙමනම් මතු කළා මෙහෙම දැනුම ඉස්සරහට තියාගෙන, හරි මේ දැනුම ප්‍රයෝජනෙට ගන්න තමයි දැන් අවස්ථාව ඇවිල්ලා තියෙන්නේ කියලා, මෙහෙම පංචස්කන්ධය ගැන මෙහෙම අනිත්‍යද දුකද අනාත්මද කියලා මේ විදිහට මතු කළා පෙන්නලා දීලා, ඒ ස්වාමීන් වහන්සේගෙම ප්‍රශ්න අහලා පෙන්නලා දීලා, එමනම් මෙන්න මේවා දැන් මේ ලැන් ලැබිලා තියෙන අවස්ථාවක් ලැබිලා තියෙනවා. දැන් මෙහෙම ලෙඩක් අසනීපයක් වෙලා මේ තමන් හොඳයි කියලා බදාගත්තු මේ සමාධිය දැන් කැඩිලා විනාශ වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ප්‍රයෝජනෙට ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හරි දැන් මේ දැනගත්තු දේ මේ හැම මොහොතේදීම බල බල ඉන්න. මොකද්ද කරන්න තියෙන්නේ? මේ දැන් සමාධියකුත් තියෙනවා යම් කිසි මට්ටමකට. තර් සීලය ගැන කිසිම ප්‍රශ්නයකුත් නැහැ මේ සාමිනාසෙට. එහෙමනම් තියෙන්නේ මේ සමාධිය ගොඩනගාගත්තු සමාධිය විපස්සනා පැත්තට හරවන එක තමයි. මෙන්න මේ මොහොතේ හැම දැනීමකදීම මේක ඇත්තටම මෙතන හැම දැනීමකදීම රූප වේදනා සංඥා සංකාර විඥාන තියෙනවානේ. අන්නේ හැම දැනීමකදී මෙන්න මේවා බෙදලා බලනවා. මේ දැනීමේදී රූපේ තියෙන රූපේ නিত্যද? ඒකේ සැපයිද? ඒකෙම ආත්මයක් තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේට සාපේක්ෂව අපි කියමු මොකක් හරි කොහේ හරි වේදනාවක් ආවා කියමු. වේදනාවක් ආපු ගමන් වේදනාව ආපු තැන ඔන්න රූපේ දිහා බලන මොකද අපි කියමු අතේ වේදනාවක් ආවා කියමු. අතේ මේ රූප වේදනා ආපු රූප කලාප හරි මොකක් හරි කියමු මේ රූප ටික. ඒක ස්ථිරව තිබුණාද? ස්ථිරව නැති බව ඔන්න ඉස්සර තිබුණ රූපට වඩා දැන් අත වෙනස් වෙලා ඔන්න ඒක දැනගන්න. ඊළඟට මේක වේදනාවක් ආවා කියන්නේ ඔන්න වේදනාව කලින් එකට වඩා වෙනස් වෙලා අනිත් වෙලා ගිහිල්ලා. ඊළඟට මේක දැන් අත ගැන තිබුණ කලින් තිබුණ සංඥාවට වඩා ඔන්න දැන් සංඥා වෙනස් වෙලා. ඒ වගේම මේක වෙනස් වෙනවා කියන්නේ මොකක් හරි දැනීම වෙනස් වෙනවා කියලා සකස් වීමකුත් මෙතනදි සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට මේ අඳුරගත්තු විඥානේ ඒකෙත් වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න වේදනාවක් දැනෙනකොටම මෙහෙම අනිත් වෙනවා කියන එක ඔන්න තමන්ට මේ මොහොතේම ප්‍රත්‍යක්ෂ වෙන දේ. ඊළාට මේක වේදනාවක් එනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන සැපයක් නෙවෙයි දුකක් කියන එකක් ඒ එකම තියෙනවනේ. ඊතර එන්න කෙනෙකුට හිතෙන්න පුළුවන් හරි දුක් වේදනාවක් ආවත් ඔන්න දුකයි කියන එක තියෙනවා. ඒ වගේම සැප වේදනාවක් ආවත් එතකොට දුකක් නෑ නේද? ඔන්න ඒකෙත් තියෙන හැබැයි සැප වේදනාවත් ස්ථිරව තියෙනවද? සැප වේදනාව නැතිවීම දුකක් එතකොට නේද? දුක් වේදනාව නම් ඇතිවීමත් ඇතිවීමේදීම දුකක් තියෙනවා. හැබැයි සැප වේදනාව ගත්තත් සැප වේදනාව තිස්සිරව තියෙන්නේ සැප වේදනාව නැතිවීම දුකක් තියෙනවා. ඒතර ඒ වගේම මේකේ මට ඕන විදිහට මේක පාලනය කරගන්න පුළන්ද? මේ රූප හරි වේදනා හරි සංඥා හරි සංස්කාර හරි විඥානේ හරි මේ එකක්වත් මට ඕන විදිහට මගේ කියලා අල්ලගෙන මට ඕන විදිහට මේ කන්ට්‍රෝල් කරගැනීමේ හැකියාවක් තියෙනවද? එහෙමත් නැහැ නේද? එහෙනම් මෙන්න මේ ලෙඩ වෙලා ඉන්න මේ සාමින්හන්සේට කොහේ හරි තැනක වේදනාවක් එනකොට මේක මේ මෙන්න මේ දැනගත්තු දැනුම ඇත්තද කියලා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕකම තමයි ඇහැට රූපයක් පේනකොට කනට සද්දයක් ඇහෙනකොට නහයට ගඳ සුවඳක් දැනෙනකොට දිවට රසක් දැනෙනකොට ඒ වගේම හිතට මොකක් හරි මතක් වෙනකොට ඔන්න හැමදෙසේදීම මේක දිහා බලබල හිටියනම් ඒ බලබල ඉඳීම හරහා එක පැත්තකින් අර පුරුදු කරපු සමාධියත් ඉස්සරහට එනවා. ඒකම විපස්සනාවකුත් ගොඩ නැගෙනවා. මෙන්න මේ දේ කර කර ඉන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද දීලා බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා. ඉතින් දැන් අපිත් මේ දැන් මේ ධර්ම දේශනාවට අහපු සවන් දීපු අපිත් දැන් මේ සතියක් වඩනවා කියලා කරලා මොකද්ද මේ පුරුදු කරන්නේ? මෙන්න මේ බුදුරජාණන් වහන්සේ අස්සජි ස්වාමීන් වහන්සේට දේශනා කරපු දේම තමයි අපිත් යම් කිසි මට්ටමකට පුරුදු කරනවා නේද? ඒක එක එක මට්ටම් වලින් වෙන්න පුළුවන්. හැබැයි අපි දන්නේ නැහැ මොකක්ද මේ කරන්නේ කියලා. ගොඩක් අය වෙන සතිය කියලා මේ හුස්ම දිහා බලාගෙන ඉඳලා හුලං බලන් ඉඳලා ඇති වැඩේ මොකක්ද කියලා හිතනවත් අය ඇතිනේ. මේ ස්වාමීන් වහන්සේ නම් කියන මේක කරන්න අරම කරන්න මේක හරි හොඳයි කියලා කියනවා. ඇත්තට මේ හොඳයි කියලා පටන් ගත්තට මේක ඇති දෙයක් තියෙනවද කියලා බලමු. මේකෙත් ඇති දෙයක් නැහැ. මේ බලන්නේ මේකේ යථා ස්වභාවය තේරුම් ගන්න. මේක අර මේ අස්සජි ස්වාමීන් වහන්සේ වගේ මේක මගේ කියලා මගේ සමාධිය කියලා බදාගන්න නෙවෙයි. මේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මේකත් තව අඩයක් විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිත් මේ ගමනේ යම් කිසි මට්ටමකට මේ වැඩේ බුදුරජාණන් වහන්සේ මෙහෙම අස්සජි ස්වාමීන් වහන්සේට දොස් කියලා ඒක පහත් කළ සලකපු සමාධියට වටිනාකමක් දෙන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මෙහෙම අගය කරපු සීලය සහ ප්‍රඥාව කියන එකත් අපිත් වඩනවා. ඒ වගේම අපි කලින් කරපු කතා කරා වගේ මෙහෙම සීලය කියන එක දැන් නැති වුණාට අපි ඊළඟ මොහොතේ ඉඳලා මට ගොඩනගා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මෙහෙම ප්‍රඥාවත් වඩද්දිම රකින්න සීලයකට වඩා රැකෙන සීලයක් බවට ප්‍රඥාවෙන් අපිට උදව්වකුත් ලැබෙනවා. ඉතින් මේ විදිහට දැනගෙන මේ කරන වැඩේ අපි නිවනටම යොමු වෙච්ච වැඩක් මේ කරන්නේ. මේ ගන්න එක හුස්මක් වුණත් සිහියෙන් ගන්න එක හුස්මක් වුණත් නිවන පැත්තට යොමු වෙච්ච හුස්මක්. ඒ වගේම මෙහෙම සිහියෙන් තියෙන එක අඩියක් වුණත් නිවන පැත්තටම තියෙන අඩියක් කියලා හරියටම තමන් ගැන මේ කරගෙන යන වැඩේ ගැන අපිට සතුටෙන් ශ්‍රද්ධාවෙන් මේ වැඩේ කර ගැනීම සඳහාම ඒ වගේ මේ හරහා අවසානයේ අපි හැමෝම බලාපොරොත්තු වෙන නිවන් කරාම යොමු වීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන ප්‍රඥාව ප්‍රාර්ථනාව ඇතුව ඒ සඳහා ප්‍රඥාව වැඩේවා කියන අදහස ඇතුව අද දවසේ ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
සාදු සාදු සාදු. බොහොමත්ම පිං ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ අද දිනේත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. පුරුදු ලෙස සම්බන්ධ වෙච්ච අයගේ පහසුව තකා යම් සාරාංශගත කිරීමක් කරනවා ධර්ම දේශනාව. අද ධර්ම දේශනාවට පාදක වෙච්ච දේ ගැන යමක් කිව්වොත් අපි යම් ගමනක් යන්න උත්සාහ කරනකොට ගමනාන්තයට යන්න ඉස්සෙල්ලා පොඩි පොඩි වටරවුමේ යෑමේ ප්‍රවණතාවයකුත් තිබෙන්න පුළුවන්. කියන්නේ අතරමඟදී පොඩි පොඩි වැරදි වෙන්නත් පුළුවන්. ඉතින් ඒක අපි වඩන ප්‍රතිපදාවටත් යම් ආකාරයකින් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙච්ච සිද්ධියක් උපයෝගී කරගෙන තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දිනේ ධර්ම දේශනාව සිද්ධ කරේ. බුදුන් වහන්සේගේ කාලයේ සිටියා අස්සජී කියලා ස්වාමින් වහන්සේ නමක්. එම ස්වාමින් වහන්සේ සමාධිය ඉතාම හොඳින් වඩලා තමන්ගේ වසඟයට අරගෙන එහෙම සමාධියම වඩමින් ජීවත් වෙච්ච ස්වාමින් වහන්සේ කෙනෙක්. වයසට යනකොට මේ සමා ලෙඩ වෙනකොට තමුන්ට මේ සමාධිය වඩා ගන්න බැරි වීමේදී යම් සිතින් කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ වෙත පණිවිඩයක් යනවා තමන් වහන්සේගේ ගෝල නමක් කරහා. මට දැන් කරගන්න දෙයක් නැහැ, ඇවිල්ලා පිහිට වෙන්න බුදුන් වහන්සේ දකින්න අවශ්‍යයි කියලා පණිවිඩය යවනවා. ඉතින් එහෙම යවුට පස්සේ බුදුන් වහන්සේ එම ස්ථානයට වඩිනවා. වැඩලා ප්‍රශ්න කරලා බුදුන් වහන්සේ අහනවා වැදගත් ප්‍රශ්නයක්. තමුන්ට ස්වාමීන් වහන්සේට මේ සීලය ගැන සැකයක් තියෙනවද කියලා. ඉතින් එහෙම නැහැ කිව්වට පස්සේ බුදුන් වහන්සේ මේ සමාධිය කියන්නේ සමාධිය වඩපු මේ ස්වාමීන් වහන්සේට කියනවා බුද්ධ ශාසනයේ සමාධිය නෙවෙයි මූලික දේ ප්‍රඥාව වැඩිමයි කියලා. ඉතින් මේක අපිටත් ප්‍රයෝජනවත් වෙනවා. සමාධිය කෙරෙහිම යොමු වෙන්නේ නැතුව ශීලයක් වඩලා ඒ තුලින් ප්‍රඥාවක් වැඩිම තමයි අපගේත් මූලික අභිප්‍රාය විය යුත්තේ. ඉතින් එහිදී සිදුවෙන වැරදි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වැරද්දට ද්වේෂ නොකර තමන්ගේ ශීලය ගැන විශ්වාසය තියලා ප්‍රඥාවක් දියුණු කරගන්නේ කොහොමද කියලා අද දිනේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතා මැනවින් එම කරුණ පැහැදිලි කරා. ධර්ම දේශනාව නැවතත් YouTube channel එකේ නිස්සරණ වනේ වෙබ්සයිට් එකෙන් ඊටත් අමතරව Mixlr හරහා නැවත සවන් දෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා ධර්ම දේශනාවට නැවත නැවතත් සවන් දෙන්න. මොකද ඉතින් ඔය පොඩි පොඩි අතපසු වීම වැරදි තිබුණා වෙලා තිබුණොත් මෙම වගේ ධර්ම දේශනාවකට සවන් දීමෙන් තමුන්ට නැවතත් එම උද්‍යෝගය ඇති කරගෙන සතිය වඩන්න මහත්සේ ප්‍රයෝජනවත් වෙනවා. ඊළඟට තිබෙන්නේ මේ සතිය වැඩීමට උත්සාහයක් දරන කැමැත්තක් දක්වන අය සිටිනම් ආදුනිකායට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහයෙන් අත්පත්‍රිකාවක් සකස් කරලා තිබෙනවා. එම අත්පත්‍රිකාවම සියලු දෙනා සමඟ ෂෙයා කරගන්නම්. මේම අත්පත්‍රිකාවේ සඳහන් කරලා තිබෙනවා වීඩියෝපටි දෙකක් නිර්මාණය කරලා තිබෙනවා සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන්. මූලිකවම වීඩියෝපටි දෙක නරඹලා මොකද්ද කරන්නේ, කෙසේ කළ යුතුද යන කාරණය මනාව වටහා ගත යුතුයි. එය කීපවරක් හෝ නරඹලා කොහොමද මේක පටන් ගන්න කියන මූලික අදහස ඇති කරගන්න. ඒ පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිවීම පසු වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. ඒ සඳහාත් සුළු කාලයක් දිනේ වෙන් කරගත්තු වෙලාවක් ඇතුළත උදෑසන අවදිවීමෙන් පසු හෝ රාත්‍රී නින්දට යාමට ප්‍රථම මේක කරන්න පුළුවන්. විනාඩි 5ක පමණ කාලයක් ආරම්භක වශයෙන් පටන්ගෙන එය දික් කරන්න පුළුවන් විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක් ආකාරයෙන්. සතිමත් ඇවිදීමෙන් තමන්ගේ පුහුණුව පටන් ගන්නවා නම් හොඳයි. ඉන්පසු සතිමත් හිඳ ගැනීමට යන්න පුළුවන්. සතියක පමණ කාලයක් තමන්ගේ පුහුණුව මේ ආකාරයට කරලා පැය දෙකක් පමණ සම්පූර්ණ පුහුණුව කිරීමෙන් පසු එය වාර්තාවක් ලෙස වෙත ලියා එවන්න පුළුවන්. එය ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරනවා තවදුරටත් උපදෙස් ලබා ගැනීම සඳහා. කොහොමද මෙම වාර්තාව ලියන්නේ? මූලික අරමුණ ලෙස මේ වීඩියෝ පටි දෙක නැරඹුවා නම් ඒක හොඳට දැනගන්න පුළුවන්. තමන්ගේ මූලික අරමුණ සතිමත් හිඳ ගැනීමේදී නම් උදරයේ පිම්බීම හැකිලීමද, එහෙම නැත්නම් ආනාපාන සතියද කියන කාරණය පැහැදිලිව සඳහන් කරලා කොපමණ වාර ප්‍රමාණයක් ඒ පිළිබඳ සතිමත් වුණාද, හුස්ම රැලි කීපයක් සතියෙන් ගන්න පුළුවන් වුණාද, පිම්බීම හැකිලීම් කීපයක් සතිමත් ඉන්න පුළුවන් වුණාද කියන දේ හරියටම නෙවෙයි තමන්ට දැනෙන විදිහට ආසන්න වශයෙන් සඳහන් කරලා. අරමුණෙන් සිත පිට ගියා නම්, වෙනත් අරමුණකට ගියා නම්, බාහිර ශබ්දයකට එහෙම නැත්නම් හිතට කේන්තියක් ආවද, සිතට රාග හැඟීමක් ආවද, මේ කියන දේවල් ඇතුළත් කරලා ඊළඟට සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය දැනෙච්ච විදිහ කොහොමද දැනගත්තේ, පාදයෙන් පාදයට බර වෙනස් වීම කොහොමද, ඊළඟට තද ගති, සැහැල්ලු ගති මේ කියන කාරණා දැනුණාද, ඒ වගේම තනදිත් කොපමණ පියවර ප්‍රමාණයක් සතිමත්ව ඇවිදින්න පුළුවන් වුණාද, බාහිර අරමුණු වලට ගියාද, බාහිරෙන් ආපු බාධක කොහොමද දැනුනේ, හඳුනාගත්තේ කොහොමද, මේ කාරණා ඇතුළත් කරලා එදිනදා ජීවිතයේ කොහොමද තමන් සතිය ප්‍රයෝජනයට ගත්තේ, රැකියාවේදී ඉරුම් පිහුම් කටයුතු කරනකොට, ඇසිකිලි කැසිලි කැසිකිලි කටයුතු කරනකොට කොහොමද මේ සතිය තමන්ට ප්‍රයෝජනවත් උනේ, සතිය වැඩිවේ කියන කාරණා ඇතුළත් කරලා වාර්තාව අප වෙත ලියා එවන්න පුළුවන්. මේ වාර්තාව එවීමට Google Form එක, email address එකක් මෙහි සඳහන් කරලා තිබෙනවා. වඩා වැදගත් වෙන්නේ නොකඩවා මෙම පුහුණුව ඉදිරියට කරගෙන යෑමයි. සතියේ දිනකට වෙන් කරගත්තු කාලයක් හැකි පමණ උනන්දුයෙන් මේක කරන්න. මොකද ප්‍රතිඵල ඉවෙල්ලෙහිම නොලැබෙන්න පුළුවන්. නමුත් දීර්ඝ කාලයක් වීරයෙන් තු මේ කරනකොට තමුන්ටම දැනගන්න පුළුවන් වෙනවා මෙහි ප්‍රයෝජනය. ඒ වගේම ආධුනික පිරිස් වැඩසටහනට සම්බන්ධ කරන්න උත්සාහ කරන්න, එය තමුන්ගේ ප්‍රතිපදාවටත් මහත්සේ උපකාර වෙනවා, යම් අයකුට වක්‍රව උදව් වීමක්. මෙම සතිය කියන වචනය සියලු දෙනා සමඟ බෙදා හදා ගන්න තමුණුත් දායක වීමක්. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් සෑම දිනකම උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් මේ දවස්වල සම ටයිම් එකේ 12:30 සිට 2 දක්වාත්, නවසී ලන්ත වේලාවෙන් 2:30 සිට 4 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය පුරපදයට මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මෙම දත්ත මම ෂෙයා කරගන්නම් සියලු දෙනා සමග. ඊළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කිරීමටයි. සම්බන්ධ වෙ අද දිනේ අප සමග සම්බන්ධ වෙනවා ගෞරවනීය ධම්මසරණ ස්වාමින් වහන්සේ. ඔබවහන්සේවත් පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා. ඒ වගේම අපේ
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ධම්මගුත්ත ස්වාමීන් වහන්සේටත් අපගේ ආචාර්ය පුද කරනවා අද දිනේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙනුවෙන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඇහෙනවද පැහැදිලිව?
එහෙමයි ස්වාමීන් වහන්ස, ඇහෙනවා. අද ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ අපේ පත්මනැන්ද. පත්මනැන්දට අවස්ථාව අපකට ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි.
බොහොම පින්නදී අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේව ඉතා ගෞරවයෙන් පාද නමස්කාර කර පිළිගන්නවා. අද දිනට අපිට ප්‍රශ්න දෙකක්, ලිඛිත ප්‍රශ්න දෙකක් ලැබී තිබෙනවා. ඒන් එකක් කියවීමට ඔබගෙන් අවසරයි. තෙරුවන් සරණයි. පර්යංකය මූල කර්මස්ථානයේ හුස්ම කාලය මිනිත්තු 28යි. වාඩි වූ මොහොතේ සිට මිනිත්තුවක් පමණ යන දෙක් වෙන්වෙන් ලෙස හඳුනාගත නොහැකි සිතිවිලි රාශියක් හිතේ හටගත්තා. මම දැන් හුස්මට හිත යොමු කරනවා සිතා පළමු ආශ්වාසය ගත්තා. නාසයෙන් හුස්ම ඇතුල්වනවාත් සමගම සිසිලක් දැනුණා. හුස්ම නාස්පුඩු අග්‍රයේ ගැටීම දැනුණේ නැහැ. හුස්ම කකුලේ වේදනාව තදින් දැනුණා. නාසයෙන් උගුරට ඇතුළුවන විට උගුරේ සිසිලසක් දැනුණා. හුස්ම වාර 3ක් දැන ගැනීමට හැකි වුණා. ඒ හැම අවස්ථාවකදීම සිත උගුරට දැනෙන දෙයට යොමු වී තිබුණා. දකුණු කකුලේ දෙදරීමක් දැනුණා. ඒට සිත පිහිටීමක් සමගම එම දෙදරීම නැති වී ගියා. සිතෙහි ඇතුළත කතා බහක් දැනුණා. සමහර සිතිවිලි මතක නැහැ. සිතිවිලි ගොඩක් හටගත්තා. නැවත මූල කර්මස්ථානය සිහිපත් කොට හුස්මට සිත යොමු කළා. හුස්ම වාර 3ක් පමණ සිහියෙන් ගත්තා. ඒ සෑම අවස්ථාවකදීම උගුරට සිසිලසක් දැනුණා. දකුණු කකුලේ වේදනාවක් දැනුණා. පිටේ දකුණු පැත්තේ පහළ වේදනාවක් දැනුණා. දැන් ඇති කියලා හිතුනේ නැහැ. තව ටිකක් කරනවා කියලා හිතුවා. දකුණු කකුලේ සහ පිටේ වේදනාවට සිත යොමු කළා. කකුලේ වේදනාව තදින්ම දැනුණා. දැන් ඇතිම කියලා හිතුණා. ඇසැරියා. මේ මාගේ පළමු වන කමටහන් වார்த்தාවයි. කාලයක සිට භාවනා කිරීමට හා කමටහන් වார்த்தාවක් ලිවීමට බලාපොරොත්තු වී සිටියත් හිත කිව්වේ දැන් බෑ, වෙන දවසක කරමු, වැඩ තියෙනවා නේ කියලා. මේ සිදු කිරීමට හැකිවීම ගැන මට ගොඩක් සතුටුයි. කමටහන් සුද්ධ කර දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස, ඒ වார்த்தාව.
ඕ, ඒ පළවෙනි වார்த்தාවක් කියලා නම් හිතන්නේ නැහැ ලියලා තියෙන විදිහට. කොහොම නමුත් ඒ උපදෙස් ටික ලැබිලා තියෙනවා, ඒ ටික හරියට පිළිපැදලා තියෙනවා. ඒ නිසා තමයි ඒ විදිහට ඒ තමයි පළවෙනි වார்த்தාවම යම් පමණක සාර්ථක එකක් විදිහට ඉදිරිපත් කරන්න හැකි වෙලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ මුලදී අපිට වාඩි වෙච්ච ගමන් ওই විදිහට තමයි හිතුවේ ටිකක් එනවා. ඉතින් ඒක ආවා කියලා අපේ සිහිය නැති වෙලා නෙමෙයි. ඉතින් ඒකට හිත තියපු නිසා, තමන්ට හිත ගත්ත නිසා, තමන් ලංකාවට හිත ගත්ත නිසා, සිහිය පිහිටපු නිසා තමයි ওই හිතුවේ ටික පේන්නේ. නමුත් ඉතින් ඒක ආරම්භයේදී හිතන්නෙම හරි නෑ, වැරදිලා තියෙන්නේ, මේක මදි, තාම දැනුන්නේ නෑ මොනවත් කියලානේ. ඉතින් කොහොම වුණත් යන්න එතනදී ඔය මුල ආරම්භය, අනිත් දේවල් ගැන නෙමෙයි, ඒ මුල ආරම්භයේදී කියන හිතුවිලි තිබුණා, ඒක දන්න එක හොඳයි. ඒක සිහිය එතකොට හුස්මට හිත යොමු කරයි කියලා. ඒ නිසා මේ එහෙම අවශ්‍යතාවයක් නෑ. අපි බම් බලන්න ඕන ආශ්වාස ප්‍රශ්වාසෙම කියලා එකක් නෑ. අපි කරන්නේත් එහෙම, නමුත් ලියලා තියෙන විදිහ සමහර විට ගැටලු ඇති මේ ලියලා තියෙන විදිහ. නමුත් කරලා හොඳට කරලා තියෙන නිසා තමයි සාමාන්‍ය ඉදිරියට ගිහින් තියෙන භාවනාව කරන්න ඕනේ. වාඩි වෙලා හිතුවිලි තිබුණානේ කමක් නෑ, තමන් ගාවට සීය ගන්නකො කියලා ඉස්සෙල්ලා මේ කයට, තමන්ගේ ඇඟට ඇගේ දැනෙන්නේ කොහෙද කියලා අවධානය බලනවා. ඒ අවධානය දෙන්නකොට හුස්ම මතුවෙලා ආවොත් හොඳයි. ඒක නහය ගාව වෙන්න ඕන නෑ. එහෙම මේවා මෙසේ මෙහෙමයි නහය ගාව හුස්ම දැනෙන්න ඕන කියලා නෑ. හුස්ම ක්‍රියාවලිය සමහර විට බඩෙන් වෙන්න පුළුවන්, පපුවෙන් වෙන්න පුළුවන්. ඒක අපි හිත තියන්නේ නැහැ පපුවටද බඩටද නාසිකාග්‍රයේද එහෙම කියලා. ඒක එතකොට අපි යම් ප්‍රමාණයක කෙරීමක් බවට පත් වෙනවා. ඒ නිසා ඉබේ වැටෙන ඒ හුස්ම කොහෙද දැනින්නේ කියලා මුළු කයත් එක්කම ගත කළා. ඉතින් ඒක අපිට පුළුවන් මේ ඉස්සෙල්ලා වාඩි වෙලා හොඳට වාඩි වෙච්ච බව දැනගන්න එක. පසුපස තද වෙලා හකුල් තද වෙලා තියෙනවා, අත් දෙක ගෑවෙමින් තියෙනවා. හොඳ කෙලින් මේ ඉරියව්ව හිටලා තියෙන විදිහ හොඳට ආභෝග කරනවා. ඒකට කියනවා ආභෝග කරනවා කියලා. පල්ලංකං ආභුජිත්වා, පල්ලඟ මැද වාඩි වෙලා ඒකයි ආභෝග. ඒක තානාපානසති සූත්‍රයේ බුදුහයන් වහන්සේ පෙන්වන විදිහට සතිපට්ඨාන සූත්‍රයේ තානාපානසති භාවනාව අරන්න ගතෝවා, රුක්කමූල ගතෝවා, ශුන්‍යාගාර ගතෝවා. අරන්නකට යන්න රුක්මූලකට යන්න ශුන්‍යාගාරය. කියන්නේ අපි ඒ ඔක්කොම සම්පූර්ණයි අපි කොයි හරි හොඳට නිදහස් තැනක වාඩි වුණ ගමන් ශුන්‍යාගාරේ. පල්ලංකං ආභුජිත්වා, අන්නේ පළඟ බැඳ ඒ පළඟ එමනත ඉරියව්ව ඒ වාඩිවීම හොඳින් ආභෝග කරන බලාගෙන ඉන්නෝ. ආන්නේ බලන් ඉදීම කරනකොට තමයි ඔන්න මතු වෙලා එහෙම නැත්තම් මේ පේන්න පටන් ගන්නෙ තමන්ගේ මේ හුස්මේ ක්‍රියාවලිය. පෙවුනොත් නැත්තම් මේ කය දැනෙන එක හොඳට මේ ඊළඟට අන්න එහෙම පේනුනොත් ඒකට හිත තියෙනවා. එතකොට ඒක නහය ගාවද බඩද පපුවද කියලා තමන්ට පෙනේවි. ඊට පස්සේ ඒකෙන් ප්‍රධාන තැනට හිත තියෙනවා. ඒ ඒ මුල කොටසේ විතරයි ඇත්ත මේක. යමක් ඉදිරියට යන්න කියන්න තියෙන්නේ මේ කාරණේත් එකතු කරගත්තම තවත් මේක විසින්ද වෙලා ඉස්සරහට යනවා. නමුත් මේ ආධුනිකෙක් එහෙම නැත්නම් මුල් වාර්තාව කියලා කියන හැටියට නම් සාර්ථකව ඒක ඉදිරිපත් කරගෙන තියෙනවා. මොකද මේ හරියටම මේ උපදේශ ටික ඇහිලා තියෙනවා වගේම ඒක ක්‍රියාත්මක කළා තමයි. ඊළඟට ඒක වාර්තා කිරීමත් හරියටම මේ කරුණු තුනම සම්පූර්ණ කරගෙන තියෙන නිසා. ඒ නිසා මේකත් එකතු කරගන්න ආරම්භයට මේ ඉබේ වැටෙන හුස්ම වල හසු වීම. එහෙම වෙන්නත් ඇති කරන්න ඇති. නමුත් එක්ක වාර්තාකරණයේදී ගැටලුවක්. ඒ කියන්නේ ප්‍රශ්නයක් නෙවෙයි මේ වාර්තාකරණයේදී ලියන විදිහ, තමන් ලියපු විදිහ ඉබේ වැටෙන හුස්මට වගේ නෙවෙයි, හිතාමතා හුස්ම හෙව්වා වගේ එකක් තමයි පෙනී යන්නේ. ඒ නිසා ඒක එකතු කරගන්න. ඊට පස්සේ තමන්ගේ විදිහට යන ඉස්සරහට යන භාවනාව විදිහට අත්දැකීම් සහිතව යනවා. ඒන එකක්වත් ගැටලුවක් නෙවෙයි. ඒන සියලු දේවල් සතිය බව තමන්ට තේරෙනවා. මෙහෙම වාර 3යි පුළුවන්. ඒක හොඳ සලකුණක්. ওই වාර 3 එක දිගට බැලුවා කියන්නේ තමන් සමාධියත් යම් ප්‍රමාණයකට උපයගෙන තියෙන්නේ. සතිය හැදෙච්ච නිසා සතියට ආසන්නම කාරණේ සති සමාධි කියන කාරණෙත් උපද ගන්නවා. ඒක තමන්ට වාර 3ක් ඉස්තිරේටම ඉන්න පුළුවන් කියන එක පැහැදිලි. එතකොට අපි අරස්ථානික මාර්ගය තමයි. ඒ නිසා මෙන්න මේ විදිහට වාර්තා කිරීම දිගට කරන්න ඕනේ. ඒ විදිහට දැනෙන සියල්ලම එකතු කරගන්න උත්සාහ කරන්න. ඔය විදිහට හිතට ඒ අතරේ ඔක පිළිසිඳු වෙන්න වෙන්න හිත ඇතුළේ තියෙනවා පේන්න පටන් ගන්නවා වැඩි වෙනවා. ඒක බාධාවක් කරගන්න හිතන්න එපා. දැන් මේ භාවනාව වැටිලා නිසා හිතුවිලි වැඩි වෙලා කියලා එකක් නෙමෙයි. හිත පිරිසිදු වෙන්න අර රළු දේවල් tempත් වෙන නිසා සියුම් දේවල් මතුවෙලා එනවා, ලොකු වෙලා පේන්න ගන්නවා. එහෙනම් ඒක ගැටලුවකට හිතන්න යන්න එපා. ඔය දේ ටිකට් කරන්න ආරම්භයක් මේ විදිහට පවත්වාගෙන යන්න උපදෙස් අනුව මුඩ හිතේ වැටෙන හුස්ම අල්ලා ගැනීමත් කරගත්තාම මේක අවදීයටම ප්‍රතිපතා කිරීම තුළින් තමන්ටම තමන්ගේ දියුණුවක් ඒ තුළින් සතුටක් උපදවා ගන්න පුළුවන්.
බොහොම පින් ස්වාමීන් වහන්ස, අනෙක් වාතාව කියවීමට ඔබ වහන්සේගෙන් අවසරයි. අවසරයි ස්වාමීන් වහන්ස, පිම්බීම හැකිලිම වෙත අවධානය යොමු කළ විට ක්‍රමයෙන් එය සියුම්ව ගිය අතර වෙනත් සිතිවිලි සහ දැනීම් වලට අවධානය ගිය විටද නැවත පිම්බීම හැකිලීම වෙත අවධානය යොමු කළ විට එය නොදැනී ගියා. ඉන්පසු ආයාසයෙන් නිරීක්ෂණයට යමක් හසු නොවන එම මුල් අරමුණීම සිටීමට උත්සාහ කළා. ඉන්පසු ආයාසයෙන් කිරීම නතර කළ විට වටපිටාවේ ශබ්ද රූප එන අයුරු දැනුණා. ඒවා ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි විනිශ්චයකින් තොරව බාරගත්තා. එවිට නින්දට යොමු වුණා. නින්ද ගොස් නැවත අවදි වීම දිගටම සිදුවිය. පැවිදි වීමට සිතිවිලි එනවා ස්වාමින් වහන්ස. ඒ නමුත් පැවිදි වී කරන්නේ මොනවාදැයි තේරුමක් මට නෑ. එම නිසා විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට තීරණය කළා. එනමුත් නිතර පැවිදි වීමට සිතිවිලි එනවා. එදිනෙදා කටයුතු සතිමත් කිරීමේදී වෙහෙසක් නෑ. නමුත් ශරීරයට විවේකය අවශ්‍යද කියාත් සිතෙනවා. ඒ ගැනත් උපදෙසක් දිය හැකිද ස්වාමීන් වහන්ස? තෙරුවන් සරණයි.
ඔව්, ඒ වතාවත් සාර්ථකයි. මම ඉදිරිපත් කරන් තියෙනදී ඒකට ආධුනික කෙනෙක් කියන වගේ අදහස් තියෙනවා. ඉතින් මෙන්න මේකෙදිත් බලන්න, අර කලින් වார்த்தාවේ වගේම මේක පටන් ගන්නෙම පිම්බීම හැකිලීමට හිත තැබුවා කියලා. ඒක නරකක් නෙමෙයි. මේ කතා කරන්නේ මේක දියුණු වෙන්න, පිරිසිදු වෙන්න, කමඨාන සුද්ධ වෙන්න මේ මුල හරි වැදගත්. මුල කියන එක ඕන දෙයක ඒකනේ හැමතිස්සෙම අපිට කියන්නේ මුල අමතක කරන්න එපයි කියලා. ඒ නිසා මේ මුල මේ ඉතා වැදගත්. හොඳට මේ පහසුවෙන් වාඩි වෙලා මේ බුදු පියාණන් වහන්සේ ඒක පෙන්නනවනේ. හරියට යන්න රුක්මුණකට යන්න, සේනාසනයකට ගෙහිලා, ශුන්‍යාගාරයකට හිස්ද පහසු තැනකට ගෙහිලා පල්ලංකම් ආපජිත්වා. ඒක හරි වැදගත්. එහෙම නිසානේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒක පල්ලඟ බඳ හොඳට වාඩි වෙලා ඉස්සල වම දකුණ සමබර කරගන්න, පස්සට ඉස්සරහට පොඩ්ඩක් නැවිලා සමබර වෙන්න එක චුටි වෙලාවක් ගන්න. ඒක ඉතින් ලියන්න ඕන නෑ. නමුත් මේ ආභෝග කිරීමෙන් පසු මේ යට ඉඳන් උඩට කයේ කොහොමද මේ වාඩි වීම ඉරියව්ව කියලා හොඳට තමන්ගේ සැප පහසුව, ඒ සනීපට සැපට වාඩි වෙලා ඉන්න ඇඟ ගැන අවධානය දෙන එක දිහා බලන්න. ඒක ඇස්වලේ නෙමෙයි බැලෙන්නේ, බලන විශ්වහලනේ අපි ඉන්නේ. අන්නේ බැලීම කරනවා. ඇත්තට මේකත් සිහිය. ඉතින් අන්නේක කරාම මතුවෙලා ඒ හුස්ම. ඒක වඩ වෙන්න පුළුවන්, පපුව වෙන්න පුළුවන්, නහය ගා වෙන්නත් පුළුවන්, ඇඳුම් තද වෙන බුරුල්ලන එක වෙන්නත් පුළුවන්. උරහිස් උස්සන පහත් වෙන එකත් සමහරුන්ට තියෙනවා. ඉතින් මේ නිසා මේ ඒ වැඩියෙන් දැනෙන්නේ ඊට පස්සේ මොකද්ද කියලා ඒකට හිත තියෙනවා. ඒක ඉබේම ඉතින් හිත යනවනේ මේක වැඩියෙන් දැනෙද්දී මතුවෙලාවම. යම් කෙනෙකුට ඕක මිශ්‍ර වෙලා ඉන්න පුළුවන්. නමුත් වැඩියෙන් දැනෙන එක අල්ල ගන්න. අන්න ඊට පස්සේ හිත තියා ගන්නවා ඒකට. ඊට පස්සේ ඒක කරනවා. අල්ල නැත්තර ඊට පස්සේ මම තමයි ඒත් කරන්නේ. කෙරුවාවක් තියෙනවා. එනකොට අර කෙලීම මම බඩට හිත තිබ්බ, කෙලීම නාසිකාග්‍රිට තිබ්බා කියනට වැඩිය මේක තව ඉදිරියක් පිරිසිදු. ඇත්තර මම මේ මෙලේසි කියන එකයි. ඒ නිසා සිහියත් ඒ තුල වැඩි බවක් තියෙනවා. ඒ නිසා ඒ විදිහට කරගෙන යන්න. නිසා ඔය දැනට කරපු විදිය ගැටලුවක් නැහැ. හරියටම එහෙම යනකොට තමන්ගේ මූල කර්මස්ථානය පාවිච්චි කරනවා. ගැටලුවක් එනකොට නැවත එනවා. ඒ කාරණා සතිය වැඩෙන්න අවශ්‍යම දේවල්. ඒ උපදෙස් අනුකූලව ඒවා හරියට පාවිච්චි කරලා තියෙනවා. ඒවට එනේ ඒවා ඔස්සේ එල්ලිලා ගිහින් නැහැ. ඒ එල්ලිලා නොයෑමට උදව් කරගත්තා මූල කර්මස්ථානය. ඒ නිසා ඒ මූල කර්මස්ථානයේ ශක්තිමත් බව වැඩි වෙන්න තමයි මේ ඉබේ වැටෙන එක අල්ලගන්නේ. එතකොට ඒක මේ හොඳ මේ පිහිටුවීමක්, පිහිටා ගැනීමක් තියෙනවා. හොඳ ශක්තිමත්ව තදින් පිහිටපු කණුවක හොඳට තමන් ගැට ගහගෙන තමයි මේ සැඩ සුලං සැඩ පහරේ සෙල්ලම් කරන්නේ. ඒක හරියට ගහගන්න බැරි වුණොත් කණුව මුරුල් වුණොත් ගහගෙන යනවනේ ගලවගෙන. එනිසා ඒකයි මේ ඒ කණුව තමන් හයි කරගන්න ස්තම්භය. ඒක ඉන්ද්‍රකීලය කියලා කියනවා. හයි හොඳට මේ කිසි මේ හැඩ සුළඟට ගැලවෙන්නේ නැති කණුව පොළවේ හයි කරපු ඉන්ද්‍රකීලයක් කියනවා. අන්න ඒ වගේ හොඳ මේකක් තෝරගන්න. ඊට පස්සේ ඉතින් අපිට ඒක දිහා බලනකොට වෙන දේවල් ටික පස්සේ තේරෙයි. ඒ කණුවෙත් ගන්න දෙයක් නෑ. ඒකත් නැති වෙලා යන හැටි ඉස්සෙල්ලා ගහගෙන ඉන්න එපා. ඒ නිසා ඔය යන විදිය හොඳයි. එතකොට ටික ටික කරන් යනකොට එනව ගැටලුත් හොඳයි. දැන් ඔය හිතට ඕක ආවට සාමාන්‍යයෙන් අපි මේ කාම ලෝකයේ දිනදා ජීවිතයේ මේ කටයුතු කරන් යනකොට මේකේ තියෙන මේ විඳවිල්ල, මේ ධර්මයට යොමු වුණාම ටිකක් සිහිය වැඩෙනකොට මේ ඇහෙන් කරන පිච්චිල්ල, විඳවිල්ල කණෙන් කරන්නා වූ මේ විඳවිල්ල සැප දෙනවයි සැප විඳිනවයි ජීවිතේ විඳිනවයි කියලා ආසෙන් කරන මේ විඳවිල්ල දිවට කරන දැඟලිල්ල විච්චුර මේ විඳවිල්ල ඒක ඒකට රස දෙන්න දඟලන දැඟලිලි දිව කයට පහස දෙන්න කරගන්න මරා ගැනීම ළඟට හිත කියන කියන ඒවා ලබා දෙමින් මේවා පිනවීම සැපයි කියලා ඒ සැප කියලා හිතාගෙන විඳවන ලෝකේ ඉන්නකොට තමන්ට මෙහෙම තේ හිතෙනවා අනේ ඊට වැඩිය හොඳයි නෝ මේ විකාර ලෝකේ පිස්සු ලෝකේ අයින් වෙලා පැවිදි වෙලා හොඳට ඉන්න සනීපට ඉන්න සැපට ඉන්න ක්‍රමයක් හදාගත්තනම් කියලා. දැන් අපිට එහෙමත් අපිටත් හිතෙච්ච නිසා තමයි අපි මේ පැවිදි භාවයට ආවේ. ඒත් අතරම අපි මම ගත කරන කොටත් ජීවිතේ මේ ඉතින් සතුටේ සැපට ජොලියේ ඉන්න එකක් එපාය. එතකොට ලොකු ස්වාමීන් වහන්සේ බණ ඇහෙනවා. මම මේ ඒ කාලේ ජොලියේ හිටියා. දැන් මේ අවුරුදු 30ක් වෙනවා පැවිදි වෙලා තාම දැනුත් ජොලියේ ඉන්නවා. මේ කල්පනා කළ බැරි තමයි අපිත් මේ ජොලියේ ඉන්න නියෝන්. ජොලියේ ඉන්න නම් මේ ඔච්චර අවුරුදු 30ක් කතා කළත් කතා කරන්න පුළුවන් නැසකින් බොරු කියන්න වෙන්නේ. බෑනේ එහෙනම් ජොලිය තියෙනවා. මේ කියලා මේ යමු වෙනවා. නැත්තම් පැවිද්ද කියන එක නැත්තම් මේ තිබුණේ මේ බණ භාවනා දා සීල භාවනාවට යොමු වෙච්ච කාලෙක උනත් පැවිද්ද කියන එක මහා මුස්පේන්තුයි එහෙම නැත්තං ඒක ඇවිල්ලා මේ කිසි දෙයක් කරගන්න බැරි නිකම්ම නිකමුන්ට හොඳයි වගේ එකක තමයි මේ මගේ ආකල්ප තිබුණේ. ඒ නිසා මේ පැවිදි වෙච්ච කෙනෙක්ගේ පවුලේ අයගෙන පවා නිකන් 아무තු පිළිකුලක් වගේ තිබුණාම මට මතකයි ඒක. ඉතින් අන්න ඒ වගේ මේ ස්වභාවික තමයි හිතේ. නමුත් මේ සතිමත් බව හඳාගත්තාම එහෙම නැත්නම් ලොකු ශාසකකින් ඒ උපදෙස් ලැබුණාම ඒ වහද්දි තමයි තේරෙන්නේ මේක මෙච්චර නටලා මෙච්චර ඉස්කෝල අවුරුදු ගණන් ගිහිල්ලා ওই විශ්වවිද්‍යාල ගා අවුරුදු ගණන් ගිහිල්ලා රස්සා කරලා රටවල් වල තියාදු ගහලා ඌව කරලා එළත් මේ ජොලිය හොයන්නේ ඒවෙන් එහෙම එකක් නැහැ. කොච්චර කොච්චර ගියත් ඊළඟ එක. දැන් යම් ප්‍රමාණයකට යමක් ළඟා කරගත්ත අයට පේන්නේ ඊට උඩ කට්ටියට කියන්නේ ළඟා කරගත්ත ගන්න බැරි වෙච්ච මට තමන්ට ඉහළින් තියෙන ඒ ප්‍රදේශ ටික පේන්නේ. අනිත් අයත් නිතරම මොළුවට දාන්නේ මේ අර කරේ නේද? අර ඒ කියන්නේ නේද? අපි දන්න අර කට්ටිය නම් මේ මේ මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා. මේ අර කෙනා මෙච්චර පඩි වැඩි වැඩි නේ දැන් ඒ කට්ටිය. දැන් ඔයගොල්ලෝ මේ කට්ටියම ඔය සමවා මේ තමගේ සමගාමි කට්ටිය මන් අර දැන් හොඳ තැනක ඉන්නවා. අන්න අර කම්පැනි හොඳ අර මෙහෙම තමන්ටත් මතු කරන්න පිටයත් එහෙමමයි. ඉතින් ඒ නිසා ඒකත් එක්ක මේ ජොලිය කියන එක බලාපොරොත්තු වෙනකොට ටිකක් ඔය විදිහට දැන් ඔය අත්දැකීම් ලබා ගන්න සතිමත් බව තියෙන නිසා මේ සිහියේ යුත්තව ඔය තමන්ගේ ජීවිතේ ගත කරන්න. ඒකට දැනුත් ඇවිද්දෙක් කියලා හිතා ගන්න සම්විධියකට. හිතා ගන්න කියන්නේ මේ පැවිදිකම රඟපාන්න යන්න එපා. ඒක අපේ තියෙන ඔය සමහර අන්තෙට වැටෙනකොට ඔය දැන් මේ ධර්මයේ හැසිරෙනකොට ඉතින් මුලදී ඇත්තටම පොඩි අන්තයකට යනවා තමයි කියන්නේ. මොකද අර කාම ලෝකයක් පිරිය නිසා. ඉතින් ඔය නට මතකයි ඔය ආසුරු කරනකොට ඒ බණ භාවනාවේ මේ දැන් අබ්‍රහ්මචර්යාව හැසිරෙනවා කියනකොට සාමාන්‍යයෙන් ගිහි අයට එන්නේ අබ්‍රහ්මචර්යාව කියලා සාමාන්‍ය විනයෙන් පෙන්වන කාරණය මේ තවත් කෙනෙක් සමග සම්බන්ධ නොවීම. එහෙම නැත්නම් ස්ත්‍රියක් පුරුෂයෙක් සමග පුරුෂයෙක් පුරුෂයෙක් නම් ස්ත්‍රියාවක් සමග මේ සම්බන්ධ වෙලා ඒ කාම සේවනීයෙහි යෙදීම විශේෂයෙන් ඒ මුඛය සහ ඉන්ද්‍රිය සහ මෙගුත මාර්ගය කියන ඒ අංග පාවිච්චි වෙලා මේ එකතු වීම සිද්ධ වෙන්නවා නම් බ්‍රහ්මචර්යය කැඩෙනවා. බ්‍රහ්මී පිළිදෙර ඉන්නේ නැහැ කියන එක. ඒක තමයි සාමාන්‍ය විදිය. නමුත් බ්‍රහ්මචර්ය කියන එක හරියට අර්ථවත් වෙනකොට ඒක බ්‍රහ්මෙක් වගේ ජීවත් වීම නෙවෙයි. බ්‍රහ්මයා කියන්නේ සාමාන්‍යයෙන් කයවත් ප්‍රකට නැහැ. ඉතින් නිසා ඒ බ්‍රහ්ම ලෝකවල කයවත් ප්‍රකට නැහැ ගොඩක් රට හිත. ඒ නිසාම සමහරු හිත විස කය නැති කියලා කියනවා. කයක් නැහැ වගේ. ඒ නිසා මේ කය කොහමඩත් ප්‍රබල නැති බවක් තමයි ඒ ඇත්තටම බ්‍රහ්මචර්යය. يعني එතකොට ඉතින් මේ තව කෙනෙක් සම්බන්ධ වෙන්න ඕන නැහැ. තමන් උනත් බ්‍රහ්මචර්යය කඩා ගන්නවා කියන එක ඒක පැවිද්දන්ට තියෙනවා. තමන් සොයන්වත් ඒව කරන්න බෑ. නමුත් මේ විහි අයගේ ඔච්චර අන්තයකට යෑමක් පෙන්නලා නැහැ. දැන් සමහර අය ඉන්නවා අර විහිකමේ ඉඳගෙන මේව කරන්න උත්සාහ කරනවා. විවාහ වෙච්ච අය ඉන්නවා ඒ විවාහයේ දෙන්න කතා කරගන්නේ නැහැ. ඒ අවබෝධයෙන් යුතුව දෙන්නම දැනගෙන පරීක්ෂණයක් විදිහට ආර්ය පරීක්ෂණයේ විදිහට බ්‍රහ්මචර්යයකට ගැටලුවක් නැහැ. මේ සමහරු තනියෙන් ඒක පාර්ශ්වික බ්‍රහ්මචර්ය කියලා කරන මේ විවාහක කියන්නේ නිත්‍යානුකූලව ඒ කටයුතු වෙන සම්ප්‍රදායේ තියෙන බැඳීම. ඒක කඩනවා මේ ගිහි කමෙන්ද. එතකොට ඒක ඇත්තටම වෙන්නේ යම් ප්‍රමාණයක අර හිතේ තියෙන ද්වේෂය මේ කාමයට ඊළඟට කාලයත් එකට හිටපු නිසා දැන් මේ තියෙන ඇතිවීම එපා වීම තියෙන්නේ. ඒක පෙන්නන්නේ ධර්මයට ලැබී දැන් මම මේ බ්‍රහ්මචර්ය රකින්නවා මේ වට නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ගියාම අර අනිත් පාර්ශ්වයෙන් කලකිරීමක් සහ ලොකු නැති ප්‍රශ්න ඇතිවීමක් සිද්ධ වෙනවා. එහෙනම් ඒ ගිහි කමේ ඉද්දි පැවිද්ද හිතන එකට ලොල් වෙන එකට අහස කරන කෙනාගෙන් මේ වගේ අසමබරකම් පෙන්වන්න ගන්නවා. ඒ හැබැයි ඒක ගොඩක් වැඩි මේ සතිමත් බව කියන එක ඉස්සරහට නොදාපු පාර්ශවයන්හි. නිසාද මේ පද පාර්ශවදී ස්වාමීන් වහන්සේ මිත්‍රික ලිස්සරණවණි ඇසුරේ මේ කරන කටයුතු වලදී එහෙම එකක් වෙන්න බෑ. මොකද සිහිය කියන එකට මුල් තැන දෙන්නේ ලොකු සාහසෙක වුණා කියනවා. මම ගිහි ජීවිතේ මෙහෙම අවුරුදු ගාණක් කරා කිසි කෙනෙක් දන්නේ නැහැ. කාටවත් ඒක පෙන්වන්න ගිහිල්ලා නැහැ. මෙහෙම තියෙන බව අර කරන පිස්සු ටික කර දිගටම කරගෙන ගියා ඒව පෙන්වුවේ නැහැ කාටවත්. මේවා කරන බව බණ භාවනා සතිය වඩන බව. හැබැයි ටිකටම සතිය වැඩුවා උළු පුළුවන් වෙලාවේ හැම තැනම සතිය පවත්වන්න උත්සාහ කරා. නමුත් පෙන්වුවේ නැහැ එළියෙන් වෙනස්කම ඒ සාමාන්‍ය ජීවිතේම කරා. ඉතින් ඒ තුල ලොකු ශක්තියක් ඇති වෙලා එනවා. ඒකනේ ලොකු සංස්කෘතිය දැනටමත් විශ්වාසයෙන් මේ පිළිබඳව කතා කරන්නේ මම ඉස්සරහ. ඒ වගේ මේ සිල්පද විඳ ඒ කාලේ ඊරුත් සිබින්ද පුස්තක් නම හැබැයි දැන් ඒකට හරියන්න අනිත් පැත්තට තනිකරම රකින්නවා. ඒ නිසා පැවිදි වීම පැත්තේදී ලැබෙන උපදේශය තමයි ඒක මමත් පැවිදි වෙනකොට ඔළුවට ගත් එක තමයි භාවනා කරනවා මේ විදිහට සතිය වඩනවා මේ විදිහට සම්බන්ධ වෙනවා මේ විදිහට භාවනා කරනවා වාර්තා කරනවා එකතු වෙනවා පුළු පුළුවන් වෙලාවේ සියලු මේ වැඩසටහන් වල සම්බන්ධ වෙනවා තමනුත් පුළු පුළුවන් වෙලා සතිය වඩනවා කාටවත් අඟ වෙන්න අරින්නේ නැහැ එහෙම සතිමත් වෙන කෙනෙක් මං හොඳ කෙනෙක් හොඳ වෙන්න යන කෙනෙක් මේ හෝ කට්ටියත් බණ භාවනා කරන්නේ ඒ වගේ ඒවා යන්නේ නැහැ සතිමත් වෙන්න වෙන්න ඒ අතරේ මේ වැඩිම මෙන්න මේකයි ප්‍රධාන තැන කාරණාව. සතිය වඩනවා මොන මට්ටමටද වඩන්නේ? දැන් පැවිදි වුණත් එකයි නැතත් එකයි. දැන් මට පැවිදි වුණත් එකයි නැතත් එකයි දැන් සතිය මේ විදිහට දිගට වඩාගෙන යන්න පුළුවන් කියන විශ්වාසය එනකම්. අන්න එදාට පැවිදි වෙන්නයි කියලා තමයි ලොකු සංස්කෘතියේ උපදේශ. ඉතින් ඕක තමයි මම දරාගෙන හිටියේ. එහෙම හිතලා පැවිදි වුණා මේ හිතුව දැන් මේ මට්ටම නැවිල්ලයි කියලා තමයි හිතලා පැවිදි වුණේ. හැබැයි ඊට පස්සේ තමයි තේරෙන්න ගත්තේ මේ නෑ තවම එච්චර මැඩල නෑනේ. නමුත් දැන් පැවිදිල ඉවරයිනේ. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඒ වැඩි වෙනා ඉදිරියට ඉතරම් යන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඉදිරියට හදාගන්න කියලා අපි මේකට උපදේශයක් විදිහට මතක් කරමු.
බොහොම පින් ස්වාමීන් වහන්ස, දැන් අපිට ලිඛිත වාර්තා වෙන ලැබිලා නැහැ. මම ආරාධනා කරනවා මේ සම්බන්ධ වෙලා සිටින ඔබ සැමට මේ යම් භාවනා අත්දැකීමක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් භාවනාව සම්බන්ධයෙන් සතිමත් වීම සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා මේ උපදෙස් ලබා ගන්න කියලා. මේ ඔබ හෑන්ඩ් රේස් ඔප්ෂන් එක පාවිච්චි කරන්න මේ සූම් එකේ. ඇත්තම මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඒක මේ ඔබේ අත්දැකීම් ඔබට යම් ඇති ගැටලුවක් තියෙනවා නම් ඒකට විසඳුමක් ලබා ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේගෙන්. හොඳයි නදීප්, ඔබට පුළුවන් මේ අවස්ථාව ගන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
ගැටලුවකටත් වඩා ස්වාමීන් වහන්ස යම් අදහසක් වශයෙන් යමක් ඉදිරිපත් කරන්න හිතුණා. ස්වාමීන් වහන්සේ මතන මට ඇහිච්ච විදිහට කියලා පැවිදි වෙලා අවුරුදු මම නෙවෙයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්නය වේ. ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා අවුරුදු 30ක් වෙනවයි කියලා කිව්වා. මම ඇහිච්ච විදිහ හරි කියලා හිතනවා ස්වාමීන් වහන්ස. පැවිදි වෙන්න අදහසක් කියන දෙයක් ස්වාමීන් වහන්ස දැන් නෙවෙයි, ඔය සතිය පටන් ගන්න මුල් කාලේ වගේ ඇත්තටම මටත් ආවා ස්වාමීන් වහන්ස. නමුත් අර ලොකු ස්වාමීන් වහන්සේගෙන් බණහනකොට හිතුණා ඇත්තටම අර ලෞකික ජීවිතයේ සමහර දේවල් කෙරෙහි තියෙන ද්වේෂය නිසාත් ඒ හිතවිල්ල එනවයි කියන එක තේරුණා ස්වාමීන් වහන්ස ඒ පස්සේ කාලෙක. ඉතින් ඒකට මට ගොඩාක් උපකාර වුණේ ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා සහ ඒ සුම් හරහා සම්බන්ධ වීම ඒ දවස්වල. ඊට පස්සේ ඒ ගැනම يعني ගිහි ජීවිතයේ හෝ පැවිදිවීම කියන ඒ අන්ත දෙක පැත්තකට දාලා සතිය වඩන එක කියන කාරණයට මම ඉතින් මුල් තැන දුන්නා ස්වාමීන් වහන්ස. ඉතින් ඒකින්ද අර පැවිදි වෙන්න කියන ආසාවක් නිකන් යටහිතේ තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක නැති වෙලත් නෑ. නමුත් ඊට වඩා මේ සතිය මෙහෙම ඉඳගෙන සතිය තවදුරටත් වඩන්න ඕන කියන ඒ අදිෂ්ඨානය මූලික වුණා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ බණ අහනකොට ඒ සතිය වඩාගෙන යනකොට මේක කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය ගොඩ නැගුණා ස්වාමීන් වහන්සේ බොහොමත් සතුටින්.
ඔව්, ඒ අවුරුදු 30 කේ ලොකු ස්වාමීන් වහන්සේ මම බණ අහනකොට
එහෙම ස්වාමීන් වහන්සේ
අවුරුදු 30යි පැවිදි වෙලා කියලා මේ බණ කියන්නේ අවුරුදු 30ක් ඉනවා තාම ජොලි දැනුත් ජොලි ඉන්නේ කියලා කියන්නේ.
එහෙම ස්වාමීන් වහන්සේ
ඒක මේ විදිහට මේ දැන් 3 4 ඉතරලා. එතකොට මේ පැවිද්දදී ඔය අර ආරම්භය කියන එක තියෙනවා. කොහොමදත් ආරම්භය සාමාන්‍යයෙන් මේ කෙනෙක් ඒ නිවන් මාර්ගයට යොමු වෙන්න, එහෙම නැත්නම් මේ දාන සීල භාවනාවට, එහෙම නැත්නම් ධර්මයට සතියට යොමු වෙන්නේ යම් කිසි ඉතින් ද්වේෂයක් තියෙනවා අනිවාර්යෙන්. ඒ කාමයන්ට විරුද්ධවනේ ඒ මුල අනිවාර්යෙන්ම පැගෙදරින් අයින් වීම, කාමයෙන් ඈත් වෙන්න උත්සාහ කරනවා, මේ ඒවායේ තියෙන ආදීනවය මෙනෙහි කරනවා. මේ ඊට පස්සේ තමයි නිස්සරණේ දකින්න. ඒ නිසා ඒ ආස්වාදයේ තියෙන ආදීනවේ ටික ටික දකින්න ගන්නවා. ඒකටත් සිහිය ටික ටික පාවිච්චි වෙනවා. ඉතින් එතකොට අර මුලදී ඇත්තටම එන්නේ ඈත්වීමක් සහ ඒකට කියනවා දේශය තමයි. ඒ කියන්නේ ඒකට තියෙන අකමැත්ත ගැටීමක් තියෙනවා. ඉතින් ඒක ආරම්භයේ තියෙනවමයි. අන්න ඒක හොඳට මේ දැනගන්න. ඒක නෑ මේ ඒක ඇවිල්ලා ධර්ම අවබෝධය කියලා හිතන කොටසකුත් අහන්න එතනදී පටලැවීම සිද්ධ වෙලා ඒ අය ඒක අර වැරදියට වටහා ගත්ත නිසා ධර්මයෙන් වරද්දලා අල්ලපු නිසාම ආපහු කරකැවිලා ආපස්සට වැටෙන අවස්ථා එමට තියෙනවා. ඉතින් අන්න ඒ නිසා නෑ මේ මං ද්වේෂෙන් තමයි මේ ගත කරන්නේ, මේ කාමෙන් පොඩ් මේ අයින් වීම මේ ධර්මයට යොමු වුණේ මේ මේවත් එක්ක මේ ලෝකේ තියෙන දේවල් දැකලා ඒකට අකමැත්ත තමයි. ඉතින් ඒක පටන් ගෑ මෙහෙමනේ, ඒක අකමැති නිසා අයින් වෙලානේ ඉස්සරහට යන්න තියෙන ධර්මයේ අවබෝධ පැත්තට, එහෙම නැත්නම් ධර්මයේ වැටන්න සතිය වඩන එකට. ඊට පස්සේ සිහිය වැඩෙන්න මේ අර ඒ ගත කරපු දේවල් තමන් තුළ තව ලේශ වශයෙන් ටික ටික තියෙන හැටි ඒවා දැක දැක ඒවා කපා ගැනීම ටික ටික සිද්ධ වෙනවා. ආන්නේ දියුණුව එන්න 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 තමන්ට තේරෙනවා මුල කාලේ ඉඳලා තියෙන පුදුම ද්වේෂකින්. ඒ ඔන්න ඔය ද්වේෂය තමයි අර බණ භාවනාවට ආපු කට්ටිය විසින් හදන්නේ ලෝකෙට නමක් ආපු වන භාවන වන භාවනා කරන යාර ගන්න එනම් කතා කරන්න දෙයක් නැහැ කියලා අර ගිහි සාමාන්‍ය පුතඥන ලෝකේ අය පොඩ්ඩක් ෂොට් එකක් දාලා එහෙම නියා හොඳයි හත කිව්වා එතන ඉවරයි පිළිසිඳුනේ කියලා කතාවක් හදාගන්න. මොකද අර වන භාවනා කරන පටන් ගැනීමේ එන දේශය සීලයකට එන්න පටන් ගැනීම, මේ සිහියකට දාන් දෙන්න සිල් ගන්න පටන් ගැනීම භාවනාවට එන්නේ එන්න එන්න මෙයාට මේ තමන් හොඳ වෙනවා, මේ ලෝකේ නරක වෙනවා. ඒ වෙන්වීමෙන් මේ අර ලෝකෙට තියෙන දකි නරක දකිට මේ හිත තම කැමති නෑ. මං හොඳ වෙච්ච නිසා ලෝකෙම හොඳ වෙන්න ඕන කියලා මෙයා හිතාගෙන අර ලෝකෙට විරුද්ධව මේ ප්‍රකාශ කරනවා, හදන්න හදනවා, ඒ වනිත කියන්න හදනවා. එතකොට දන්නේම නැතුව ඒක තේලාවක් වෙනවා, අර කෙනෙක් වැරැද්දා. ඊට පස්සේ ගැටුම් ඇති කරගන්නවා. ඊට පස්සේ අර තමන්ට අර මිනිස්සු අනිත් පැත්තට පලවන්න බන භාවනාවකට මෙන්න හැටි ඔන්න කරාට මෙච්චර මේ බලන්න සිහිය වැඩුවට මේක අමතක කරලා මෙන්න වරද්ද ගත්තා. ඔහොම ඔහොම අනිත් පැත්තට චෝදන එන්න එන්න ඒවට මෙයා අනිත් පැත්තට යනවා. එහෙම මං වගේ කෙරුවට කියන්න හොඳ නැහැ, ඒව සුදුසු කතාව නෙවෙයි කියලා හිතාගෙන ඒකට එකට එක යනවා. පුදුම පවක් නේ රැස් වෙන්නේ. දැන් මම ওই කෙනෙකුට අර මනුස්ස අරම කිනේකට කියලා දැන් තමන්ම හිතාගෙන ඒක වළක්වන්න මෙයා ඊට වැඩි එකක්. ඒක හරි කියලා එයා හිතා. ඔන්න ඔය විදිහට දෙපැත්ත මේක ගිහිල්ලා අර මුතජනේ මේක විහිළුවකට ගන්නවා. ඒ නිසා අර එතනින්ම බුදුහාමුදුරන්ට ඉතින් අගෞරවයක් තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අර මුල කාලෙ මෙහෙම එකක් තියෙන බව දැනගෙන ඒක ඉවසගෙන අර තුවාලයක් සුව කරන්න ඒක පිරිසිදු කරනවා. ඒක ටිකක් අමාරුයි. අනේ මුල අමාරු ටික ඒ පිරිසිදු උත්තේ දරාගෙන හිටියොත් බෙහෙත් ටික දාලා ඊට පස්සේ වහලා ඒක කාලයක එක සුව වෙන්න පටන් ගනි. ඒ නිසා මේක ඒ කාලේ හොඳ ඉවසීමකින් ඉඳින් ඉන්න ඕනේ. ඒකට අර මේ සතිමත් බව කියන කාරණේට මුල් තැන දෙන අයට මේක වාසියක් වෙනවා. හරි ප්‍රයෝජන පුළුවන් වෙනවා අල්ලගන්න. මෙහෙම එකක් තියෙන බව ඉක්මනට ඒක නැතුව දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියලා යන්න පටන් ගන්න අයට මේ තැනදී පුදුම කාලයක් ගන්නවා මේක තේරුම් ගන්න. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට වෙන්නේ ඒකේ තියෙන අමාරුකම, ඒ ගැටණය නිසා, ඒ ඝර්ෂණය නිසා අතහැරලා දාලා පහව කවුරු හරි ওই කාමයකට අහු වෙන එක තමයි. ගොඩක් ඔය අපි දන්නා එහෙම තමයි වෙලා තියෙන්නේ. පිරිමි අය එහෙම දන්නේ නැහැටි. ඉතින් ඔය ඔතේට මේ සීලෙන් අර එහෙම තර්ක කරන්න සීලෙට අපි දෙන්නා සීලෙ බලමුද පරීක්ෂා කරලා කියන මට්ටමට නිකන් තර්කෙට. එතකොට අන්නේ විදිහට ඒ ආකාරයෙන් වෙන ස්වභාවයක් තියෙන. ඉතින් ඕක තමයි මේ වෙලාවේ මතක් කරන් තියෙන අර මුල්ල තියෙන දේශය. ඒක තියෙනවා. එහෙම එකක් තියෙන බව දැනගෙන කටයුතු කිරීමෙන් ගොඩාක් ප්‍රශ්න ගැටලු විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් අන්නේ දැන ගැනීම මෙහෙම නැත්නම් මෙන්න මේක තියෙනවා කියලා ඒ වෙලාවේ දැනගන්න පුළුවන් නම් ඒක හොඳ සතියක්. මේ සදෝසං චිත්ත සදෝසං චිත්තන්ති පජානාති කියලා කායනුපස්සනාවට වේදනානුපස්සනාවටත් වැඩි එකක් බවට පත් වෙන චිත්තානුපස්සනාව ඒ මොහොතේ කියන කාරණේ. ඉතින් ඒ නිසා සිත පවා දකින්න පුළුවන් මෙහෙම එකක් තියෙන බව. එතකොට ධර්මතු අපි කායනුපස්සනාව හරහාම සතර සතිපට්ඨානෙම වැඩෙන කෙනෙක් බවට ඒකම පත් වෙලා. ඒ නිසා සිහියෙන් තමයි කාරණේ එකමයි එක මාර්ගය. ඒක තමයි අපිව පිරිසිදු කරලා ඉස්සරහට ගෙන යන්නේ කියලා තමයි ඒක.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහෝ තොපින් ලොකු හයි අකුරා ඇති ස්වාමීන් වහන්සේලාගේ, ලොකු ස්වාමීන් වහන්සේලාගේ උදව්. ඇති අර මුල් කාලේ ඒ ටිකක් ඉතින් අපහසුයෙන් තමයි වැඩේ කරගෙන ගිය. දැන් ලයිටි පොඩි ජොලියක් දැනෙනවා ඇත්තටම සිසු ලොකු ස්වාමීන් වහන්සේ කියන විදිහට. බොහෝ තොපින් ඔබ වහන්සේට
ඒක තමයි ඒක. එතකොට අර ඒකනේ තමන් අනිත් පැත්තෙන් උදව් ලැබෙන්නේ ඒ හරියට කරන් යනකොට ටික ටික කර හරස්තර පාරේ පස්පාරෙන් කරත් වේල් පාරෙන් අයින් කළ හරියට පාරට දාගත්තා වගේ හොඳ පාරට දාගත්තා වගේ සද්දබද්දේ වී අනේක හරියට එන්න පටන් ගන්නවා කාලෙත් එක්ක. එතකොට තමන්ට පේනවා අර තමන්ගේ පවුලේ අයගේ අවට අයගේ කුත් නැමියාව කුත් යොමු වෙලා ඉනවා. ඒක එනකොට ඕන්න දැන් ටික ටික පාරට හරි පාරට වැටිගෙන එනවා කිය ගමන ටිකක් අර වෙනදට වැඩි හරි සැහැල්ලු වෙන සුමුදු වෙන ගතියක් සතුටු වෙන්න පුළුවන්. දැන් ඔන්න කාලේ ටික ටික පන්නලා තියෙන අමාරු කාලේ ඉතින් දැන් පටන් ගත්තේ දැන් දිගට යන්නයි තියෙන්නේ කියලා යන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහෝ පිං. සාදු සාදු සාදු.
වෙන මේ කෙනෙක් සම්බන්ධ වෙන්නේ නැහැ වගේ මේ නදී පේනවා.
ඔව් හොඳයි, අපි ඉස්සරහට යමු.
ඔව්
බොහෝ පිං පත්මනන්දා. එහෙමයි ස්වාමීන් වහන්සේ, අද දිනෙත් අපි ධර්ම දේශනාව කමඨහන් පිරිසිදු කිරීමේ අවසාන වශයෙන් සිදු කරන පුණ්‍යානුමෝදනාව සිදු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහාම මම ආරාධනා කරනවා මේ උපාලි මාමට අද දිනෙත් පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස පෙරවන් සරණයි.
රුවන් සරණයි. බොහොම පිං නදී. සාදු සාදු සාදු. අති ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි, ඒ වගේම සහභාගී වී සිටින සියලු දෙනාගෙන්මත් අවසරයි. අද දවසේ අපට අපගේ ගෞරවනීය ධම්මගුප්ත ස්වාමීන් වහන්සේගෙන් ඉතාමත් වටිනා කාලෝචිත නිතර නිතර සිහි කටයුතු ධර්මයක් ශ්‍රවණය කරන්න ලැබුණා. ඒ වගේම අපගේ ගෞරවනීය ධම්ම සරණ ස්වාමීන් වහන්සේගෙන් අප පිරිසගේ සතිය පිළිබඳ වාර්තාවලටත් ඒ වගේ මේ අයගේ ප්‍රශ්නවලටත් අඟනා පිළිතුරු අර්ථවත් උපදේශා අනුශාසනා ලැබුණා. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලාටත් අපහට මේ අවස්ථාව ලබා දුන් නිසරණවනේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාටත්, එමෙන්ම වැඩසටහන සංවිධානය කළ සියලු දෙනාට, සහභාගී වී සිටින අප සියලු දෙනාට මේ පිනින් සසර ගමන කෙටි කර උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. දැන් අපි දෙවියන්ට සහ පින් කැමති සියලු සත්වයින්ද අපි රැස් කරගත් පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පති සිද්ධියා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. ඒ වගේම අපරස් කරගත් පින් අපේ මේ මියගේ සියලුම ඥාතීන්ටත් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සාදු සාදු සාදු. දැන් අපගේ ප්‍රාර්ථනාව සිද්ධ කරමු. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේලා වන්දනා කිරීමට අවසරයි. ඕකාස වන්දාමි භන්ති
සුඛේ හොන්තු.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං පච්චයං කමතමේ බන්ති
කමිතබ්බං
සාදු 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 ඕකාස කමාමි බන්ති ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන් දයාවාසං බුද්ධපුත්තං නමාමහං සාදු සාදු සාදු.